साधु कार्य प्रवर्तन। नमस्कार ही किया। बुद्धं शरणं गच्छामि, धम्मं शरणं गच्छामि, संघं शरणं गच्छामि, द्वितीयमपि बुद्धं शरणं गच्छामि, द्वितीयमपि धम्मं शरणं गच्छामि, द्वितीयमपि संघं शरणं गच्छामि, तृतीयमपि बुद्धं शरणं गच्छामि, तृतीयमपि धम्मं शरणं गच्छामि, तृतीयमपि संघं शरणं गच्छामि, शरणागमनं सम्पूर्णं पाणातिपाता वीरमणी सिक्खापदं समादियामि, अदिन्नदान वीरमणी सिक्खापदं समादियामि, कामेषु मिथ्याचार वीरमणि सिक्खापदं समादियामि, मुसावाद वीरमणि सिक्खापदं समादियामि, सुरामेर मज्जपमादट्टान वीरमणि सिक्खापदं समादियामि, तिसरणेन सद्धिं पञ्चशीलं धम्मं साधुकं सुरक्षितं कत्वा अप्रमादेन सम्पादेतव्यम्। පළමුව අපි සෑම දිනාම තෙරුවන් වන්දනා කරමු. කවුරුත් මාත් සමගින් එකට තෙරුවන් වන්දනා කරන්න. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස, ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධෝ භගවාති. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි, ස්වක්ඛාතෝ භගවතා ධම්මෝ සන්ධිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහීති. ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි, සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, ඤායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ, යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස, ඒස භගවතෝ ශාවක සංඝෝ, ආහුනෙයෝ පාහුනෙයෝ ධක්කිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේ සුපතිට්ඨිතා සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං ඛමමි භන්තේ භූරි පඤ්ඤ කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්චයං ඛමමි ධම්ම සම්දිට්ඨික කායේන වාචා චිත්තේන පමාදේන අච්චයං ඛමමි සංඝ පුඤ්ඤක්ඛෙත්තං අනුත්තර සාදු 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 නැවතත් සාදුකාරය පවත්වන්නේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පතව්‍යායක රජ්ජේන සග්ගස්ස ගමනේන වා සබ්බ ලෝකාධිපච්චේන සෝතපත්ති ඵලං වරංති සද්ධා සම්පන්න පින්වත්නි දැන් මේ පින්වත් සෑම දිනාම අද විශේෂ දහම් හමුවකට මේ ශාලාවට එක්රැස් වෙලා සැදී පැහැදීව මද වේලාවක් ධර්මාශ්‍රවණය කිරීම සඳහා සූදානම් සිටිනවා. අද මේ ධර්මානුශාසනාව නැත්තම් දහම් හමුව පැවැත්වෙන්නේ අපි සිල්වියා ගුණතිලක මෑණියන්ට ආශිර්වාද පිණිස සිල්වියා ගුණතිලක මෑණියන්ගේ ආරාධනාව වෙනුයි. සිල්වියා ගුණතිලක මෑණියන් විසින් ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහා අපට ආරාධනා කරන්ට යෙදුනේ මින් වර්ෂ 3කට ඉස්සෙල්ලා 2003 වර්ෂයේ. ඒ ආරාධනාව ඉෂ්ට කිරීම තමයි අද මේ අවස්ථාවේ සිද්ධ කෙරෙන්නේ. 2003 වර්ෂයේ ආරාධනා කළාම අපි ඒක සුදුසු අවස්ථාවකදී යොදා ගන්න අදහසින් ඉදිරියට කල් තැබුවා. පසුගිය මාස කිහිපයකට පෙර ආතුව සිල්වියා මෑණියන් විසින් අපට එවන්නට යෙදුණු දහම් ලිපියක් කියවුවාම මට සිහිපත් වුණා මෑණියන්ගේ ආරාධනාව ඉෂ්ට කරන්නට සුදුසු දවස කවද්දයි කියලා. මෑණියන්ගේ දහම් ලිපියක අපට සඳහන් කරලා එවා තිබුණා හෙට දවසට 2007 ජනවාරි 1 වෙනිදාට මෑණියන්ට මේ ජීවිතය සඳහා වයස අවුරුදු 90ක් සම්පූර්ණ වෙනවා. ඒක නිසා මම කල්පනා කළා එහෙනම් ඊට පෙර දවසේ තමයි මේ මෑණියන් වෙනුවෙන් ආශිර්වාදාත්මක ධර්මානුශාසනාවක් පවත්වන්නට සුදුසු දවස කියලා. ඒ නිසා මම මීට අවුරුදු 3කට ඉස්සෙල්ලා බාරගත් ආරාධනාව අනුව අපේ මෑණියන්ට මතක් කළා ඒ ආරාධනාව ඉෂ්ට කිරීම සඳහා අද දවසේ යොදා ගන්නා බවට. ඒ අනුව තමයි මේ සෑම දිනාම මේ අවස්ථාවට එක්රැස් වෙලා සිටින්නේ. අපි මේ සිල්වියා මෑණියන්ට වර්ෂ 90ක් සම්පූර්ණ වීම නිමිති කරගෙන සිද්ධ කෙරෙන ආශිර්වාදාත්මක ධර්ම දානමය පුණ්‍ය කර්මයක්. එතකොට දැන් මේ ධර්ම දේශනාව සිදු කිරීමෙන් මේ පින්වතුන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ජයන්ත වන්නා වූ සියලුම කුසල ධර්මයන් ධර්ම දානමය පුණ්‍ය කර්මයක් හැටියට අපේ සිල්වියා මෑණියන්ට අත්පත් වේවා. මෙම ධර්ම දානමය පුණ්‍ය කර්මයේ සිල්වියා මෑණියන්ට විංශත් සතවර්ෂාධික කාලයක් තව තවත් ආයුරාරෝග්‍ය සම්පත් අත්විඳිමින් මේ ගත කරන්නා වූ ධර්මානුකූල ජීවිතය තව තවත් සම්පූර්ණ කරගෙන මෑණියන්ගේ බලාපොරොත්තුව තියෙන්නේ මේ බුද්ධ ශාසනය තුල ඉතා ඉක්මනින් සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරගන්නටයි. එනිසා මේ ධර්ම දානමය පුණ්‍ය කර්මය මෑණියන්ට සිල්වා මෑණියන්ට ඉතා ඉක්මනින් මේ බුද්ධ ශාසනය තුල සෝතාපට්ටි ඵලය සාක්ෂාත් කරගන්නට හේතු වෙන උදාර පුණ්‍ය කර්මයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තව අපි කවුරු ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි, මාතෘකා කරන්ට යදුනේ පතාව්‍යායේක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි ඵලං වරං කියන ගාථා රත්නය. එහි අර්ථය පතාව්‍යායේක රජ්‍යේන සග්ගස්ස ගමනේනවා, මේ මුළු පෘථුවියටම අධිපතිකම් කිරීමට වඩා ස්වර්ගගාමී වෙලා සම්පත් ආදී ලැබීමටත් වඩා සබ්බ ලෝකාධිපච්චේන මේ මුළු ලෝක ධාතුවටම අධිපතිකම් කරමින් සක්විති රජ වීමටත් වඩා සෝතාපට්ටි ඵලං වරං, සෝතාපට්ටි ඵලයට පත්වීම උතුම්ය ශ්‍රේෂ්ඨය කියන භාගිතුන් වහන්සේගේ බුද්ධ වචනයක් මාතෘකා කරන්ට යෙදුනේ. මොකද ඒකට හේතුව අපට සිල්වා මෑණියන් මතක් කරලා කලින් වතාවකදී මේ සිල්වා මෑණියන්ට බලාපොරොත්තුව තිබෙන්නේ අන් කිසිම දෙයක් නෙමෙයි. සිල්වා මෑණියන් මේ බොහෝ කාලයක් මුළුල්ලේ දැන් වර්ෂ 90ක් ආයු වළඳා තිබෙනවා. ඒ වර්ෂ 90 මම හිතනවා වැඩිම කාලයක් දැනුම් තේරුම් ඇති කාලයේ හිටම තුනුරුවන් සරණ ගිහිල්ලා පංචශීලය හොඳට ආරක්ෂා කරමින් ඊට පස්සේ බ්‍රහ්මචර්ය ශීලයත් හොඳට ආරක්ෂා කරමින් කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරමින් දාන ශීල භාවනාදී දසපුණ්‍ය ක්‍රියාවන් සම්පූර්ණ කරමින් බලාපොරොත්තු වෙන්නේ මතු ස්වර්ගගාමී වෙලා ශක්ති සම්පත් ලබන්ඩ ඒ වගේම වෙනත් නොයේ බ්‍රහ්ම සම්පත් ආදී ලබන්නත් නෙමෙයි. මේ සියලු පුණ්‍ය ධර්මයන් සිද්ධ කරනු ලබන්නේ නැවත සක්විති රජ වෙන්නටත් නෙමෙයි. ඒ වගේම මේ දාන ශීල භාවනාදී සියලුම කුසල ධර්මයන් සිද්ධ කරන්නේ මේ පෘථිවියෙහි රාජ්‍ය කිරීම සඳහාත් නෙමෙයි. ඒ සියලුම දේවල් අතහැරලා මේ උතුම් වූ බුද්ධ ශාසනය තුල දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන සෝතාපට්ටි ඵලයට ඉක්මනින් පත්වන පැතුමෙන් තමයි සිල්වා මෑණියන් විසින් තමන්ගේ ජීවිත කාලයේ පුරාම නොයෙක් විදිහේ පුණ්‍ය ධර්මයන් සිද්ධ කර ගන්නට යෙදුනේ. ධර්මය නොදන්නා ඇතැම් දෙනා පින්වත්නි සෝතාපට්ටි ඵලයට පත් වෙනවායි කිව්වහම බය වෙන්න පුළුවන්, තැති ගන්න පුළුවන්. අපට මේ ලෝකයේ අහිමි වෙනවා, ලෝකයේ අතහැරලා දාලා යන්න සිද්ධ වෙනවා, අපිට මේ කම්සුව විඳින්නට තියෙන අවස්ථාව නැති වෙනවා ආදී වශයෙන් කියලා බොහෝ දෙනා බියට පත් වෙන්න පුළුවන්, තැති ගන්න පුළුවන්. ඒකට හේතුව ධර්මයේ නොදැනීමයි. සිල්වා මෑණියන් බොහෝ කාලයක් මුළුල්ලෙහි ධර්මය හදාරලා කියවලා දැනගෙන ඒ වගේම කල්යාණ මිත්‍රයන් වහන්සේලා ඇසුරු කරමින් ධර්මය හොඳින් ඉගෙනගෙන ඒ වගේම තමන් ඇසුරේ ඉන්නා වූ බොහෝ දෙනාටත් ධර්මය උගන්වමින් ධර්මය ගැන හොඳට වැටහීමක් ඥාන ශක්තියක් ධර්මඥානයක් දියුණු කරගෙන සිටින නිසා සිල්වා මෑණියන් දන්නවා නැවත නැවත මේ සංසාර ඉපත ලැබීම දුකක් හැටියට. නැවත නැවත උපදින්නා වූ සත්වයන්ට මොනවද ඊළඟට උරුම වෙන්නේ? ව්‍යාධි, ලෙඩවෙන එක, ජරාව, වයසට යන එක, මරණයට පත්වෙන එක, හැඬෙන එක, වැළපෙන එක, ශෝක කරන එක, අප්‍රියයන් සමග එකතු වන්නට සිද්ධ වෙන දේ, ඊළඟට ප්‍රියයන්ගෙන් වෙන්වන්නට සිද්ධ වීම, හිතන පතන දේවල් ඒ ආකාරයෙන් සිද්ධ නොවීම, කොටින්ම කියනවා නම් මේ ස්කන්ධ පංචකී සංඛ්‍යාත දුකම තමයි අපට මේ සංසාරික වශයෙන් නැවත නැවතත් උරුම වෙලා තිබෙන්නේ. අවුරුද්දක් දෙකක් එහෙම නෙමෙයි පේනවත්නේ, අනන්ත ප්‍රමාණ කාලයක් අපි හැමදෙනාම සංසාරයේහි අත්විඳලා තිබෙන්නේ ওই දුක්ඛස්කන්ධයේ පමණයි. භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාව එක්තරා බ්‍රාහ්මණෙක් භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්න කළා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඉකුත්ව ගිය කල්ප කොපමණද? බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය ඉකුත්ව ගිය කල්ප ගණන ගණන් කරන්නට බෑ, ප්‍රමාණ කරන්නට බෑ. භාග්‍යතුන් වහන්සේ හැම වෙලෙම වදාළේ අනමතග්ගෝයන් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටි නපඤ්ඤායිති, මහණෙනි මේ සංසාරයේ මුල් කෙරවර පටන්ගත්තු තැන හවල් තැනේ කියලා දක්වන්න පුළුවන් කමක් නැහැ කියන එකයි. ඉතින් අන්න ඒ විදිහට බලනකොට අපි සෑම දෙනාම අනන්ත ප්‍රමාණ කාලයක් මුළුල්ලෙහි මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් විඳගෙන ඇවිල්ලා තියෙනවා. සක්විති රජ වුණත් පින්වත්නි සක්විති රජුරවන්ටත් ඒ දුක් විඳින අවස්ථාවල් එළඹිච්චාම ඔය කියන ජරා මරණ ආදියට පත් වෙන්නට සිද්ධ වෙනවා. නමුත් සාමාන්‍යයෙන් සක්විති රජුරු පහළ වෙන්නේ බොහොම පුණ්‍යවන්ත කාලවල. ඒ වුණත් ජරා මරණ ආදීන් මිදෙන්නට කාටවත් පුළුවන්කමක් ඇත්තේ නැහැ. දැන් බලන්න අපට මේ සංසාරයේ සැරිසරාගෙන පැමිණීම නිසා උරුම වෙච්ච දේවල් මොනවද කියලානේ. දැන් අපි අනන්ත අප්‍රමාණ ආත්ම භාවවල නොඑක් විදිහේ මානසික ආත්ම භාව ලබා ඇති. මේ හැමදෙනාම මෙතන ඉන්න හැමදෙනාම රජවරු, සිටුවරු, ඇමතිවරු, ඒ වගේම රජ බිසෝවරු වෙලා ඇතිනේ නේද? දැන් මේ පුරාණ ආත්ම භාවවල එකතු කරපු රන් දෙදී මුතුමැණික් ආදී තියෙනවද මේ ආසන්තක? තියෙනවද? නෑනේ. ඊළඟට තිබිච්ච වස්තුව දේපල, ඉඩකඩම්, රාජමාලිගා, වාහන ඒවා කිසිවක් තියෙනවද? ඒවත් නෑ. ඊළඟට හිටපු ඥාති, මව්පියෝ, දූ දරුවෝ, ඥාති හිත මිත්‍රාදී කිසි කෙනෙක් දැන් ඉන්නවද? පුරාණ ජීවිතවල හිටපු අය? ඒ අයත් නෑ. ඊළඟට අතීත වර්ෂ ගැන කල්පනා කළොත්, මේ ජීවිතය ගැන අරගෙන අතීත වර්ෂ ගැන කල්පනා කළොත්, අතීත වර්ෂවල තිබිච්ච මිල මුදල් ආදිය දැන් මේ පින්වතුන් සන්තකේ නෑ. අතීත වර්ෂවල හිටපු මව දෙමව්පියා ආදී කවුරුවත් මේ වැඩිහිටි පින්වතුන්ගේ දැන් ජීවතුන් අතර ඇත්තේ නැහැ. ඊළඟට අපට මෙලොවින් පරලොවට යනකොටත් මේ කියන මේ දැනට තියෙන කිසිම සම්පතක්, බාහිර සම්පතක් අරගෙන යන්න ලැබෙන්නේ නැහැ. තමන්ගේ කර්ම ශක්තිය පමණයි මෙලොවින් පරලොවට යනකොට අපත් සමග නැත්තම් අපට පරලොව වශයෙන් සම්බන්ධ වෙන්නේ. මේ ජීවිතයේ තියෙන අවශේෂ කිසිම වස්තුවක්, දේපොළක්, ඥාති සම්බන්ධකමක් පරලොවට ඇති වෙන්නේ නැහැ. කර්මානුකූල සම්බන්ධයක් පමණයි. ඒක නිසා අපි මේ සංසාරයේ මෙපමණ කාලයක් සැරිසරාගෙන එනකොට අත්විඳලා තියෙන එකම දේමන මේ ජාති, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක්ඛ ස්කන්ධේ පමණයි. ඊට වඩා දෙයක් අපට උරුම වෙලා ඉතුරු වෙලා තිබිලා නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ධර්මයේ තුලින් ජීවිතය ගැන නොබලන අය අර බාහිර සම්පත් පැත්ත විතරයි දකින්නේ. ඒ කියන්නේ අපි හිතමු දැන් මනුස්ස ලෝකේ උපන්නාම සැප දුක් දෙකම මිශ්‍රව ලැබෙනවා. සැප දුක් දෙකම මිශ්‍රව ලැබෙන නිසා සමහර කෙනෙකුට ඇස, කන, නාසය, දිව, ශරීරය මේවා පිනවන්නට අවස්ථාව ලැබෙනවා. ඉතින් බොහෝ දෙනෙක් ඒ පැත්ත ගැන පමණක් කල්පනා කරනවා. අර ආදීනව පැත්ත ගැන හිතන්නේ. ආදීනව පැත්ත ගැන හිතන්නේ ධර්මයේ දන්නා කෙනෙක්. ඒකට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනේ අහලා දැනගෙන තියෙන්නට ඕන. ඉතින් මේ ශිල්වියා මෑණියන්ට වාසනාවක් පෑදුනා මම හිතනවා. ඒ වාසනාව මේ ශිල්වියා මෑණියන් සංසාරික වශයෙන් අරන් ආපු එකක්. පෙර ජීවිතවලත් මේ ශිල්වියා මෑණියන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක්ව නොයෙක් විදිහට පින්දහම් කරන්නට ඇති. ඒ සංසාරික හුරුව නිසා මේ ජීවිතේත් මේ ශිල්වියා මෑණියන් බාහිර සම්පත් වලට ඇලුම් කරනවා වෙනුවට ධර්මයට ඇලුම් කළා. ඒ නිසා ධර්මයේ ඉගෙන ගත්ත, ධර්මයේ හැදෑරුවා, බොහොම ධර්මානුකූල ජීවිතයක් ගත කරලා බ්‍රහ්මචාරී ජීවිතයකට පත් වුණා. ධර්මයේ ඉගෙන ගත්තා විතරක් නෙවෙයි, ඒ ධර්මයේ සැබවින්ම තමන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් කරගෙන ධර්මයේ පුරුදු පුහුණු කළා. ඒ වගේම බොහෝ දෙනාට ධර්මයේ ඉගැන්නුවා. අන්න ඒ කී ආනිසංස හැටියට සිල්වියා මෑණියන් දකිනවා මේ බාහිර සම්පත් සෑම දෙයක්ම තාවකාලික දේවල්, අස්ථිර දේවල්, දුකටම හේතු වෙන දේවල්, ඒව කොහොම අතහරින්නට ඕන කරන දේවල්. මොකද අපේ ශ්‍රී මහා බෝසතාණන් වහන්සේව පස්චිම බාලිකෝ මේ ලෝකයේ පහළ වුණේ සක්විති රජ වෙන්නට සුදුසුකම් මැතුවයි. අවුරුදු 29ක්ම කුමාර සම්පත් ඉඳලා සක්විති රජ සම්පත් ලබන්න ඔන්න මෙන්න කියා තිබියදී සියලුම සැප සම්පත් අලියම ලෝකෙල පිටක්ෂේම අතහැරලා දාලා පැවිදි බවට පත් වුණා. නෛෂ්ක්‍රාම්‍ය සිද්ධ කළා සම්මා සම්බුද්ධත්වයේ වෙනුවෙන්. ඉතින් අන්න ඒ ආදර්ශය අරගෙන සිල්වියමේනියනොත් කල්පනා කළා අපේ ශ්‍රී මහා බෝසතාණන් වහන්සේ පවා අත්හැරියා වූ මේ කාම සම්පත්, නිරන්තක සම්පත් වලට වඩා ධර්ම සම්පත්තියම උතුම්ය කියලා කල්පනා කරලා ධර්මයේ හදාරලා ඇති කරගත්ත ධර්මඥානය තුළින් වටහාගෙන තිබෙනවා. මේ සංසාරයෙන් එතර වෙන විදිහේ මාර්ගඥානයක් ඇති කරගත්තත් ඒකම උතුම්යයි කියලා. ඉතින් අපිට පළමුවෙන් ඇති කරගන්න තියෙන මාර්ගඥානය තමයි සෝතාපට්ටි මාර්ගඥානය. ඊළඟට පලඥානය. ඊළඟට පිළිවෙලින් අවශේෂ මාර්ගඥාන, පලඥාන ඇති කරගන්න පුළුවන්. අපිට මේ බුද්ධ ශාසනය තුළ ලබා ගන්න තියෙන උතුම්ම සම්පත්තිය ඒ උතුම්ම සෝතාපට්ටි ඵලයයි. සෝතාපට්ටි ඵලයට පත් වෙනා වූ ශ්‍රාවකයෙකුට පින්වත්නි ආනිසංස ධර්ම බොහෝ ලැබෙනවා. එකක් දෙකක් එහෙම නෙමෙයි. බොහෝ ආනිසංස ලැබෙනවා. එකක් තමයි සම්පූර්ණයෙන්ම සතර අපාය දොරට වැසී යනවා. සෝතාපන්න ශ්‍රාවකයෙක් ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් නැවත නිරේ පහළ වෙන්නේ නැහැ. තිරිසං අපායක පහළ වෙන්නේ නැහැ. ප්‍රේත ලෝකයේ පහළ වෙන්නේ නැහැ. අසුරනිකායේ පහළ වෙන්නේ නැහැ. එතකොට දැන් මේ පින්නතුන්ලාට නිරය ගැන නම් අත්දැකීමක් නැහැ නේ, සිහි කරගන්න බෑ. පෙර ජීවිතවල නම් අපි කවුරුත් නිරේ ඉඳලා ඇති. නමුත් දැන් අපිට සිහි කරගන්න බෑ. තිරිසං අපායේ දුක නම් සාමාන්‍යයෙන් මේ ලෝකයේ අපට පේන තිරිසන් සතුන් විඳින දුක ඇසුරෙන් සිහි කර ගන්න පුළුවන්. ප්‍රේතයොත් අපේ ඇසට පේන්නේ නැති නිසා අපට මේ ප්‍රේතයෝ විඳින දුකත් සිහි කර ගන්න අමාරුයි. අපට ඒ ගැන තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ වචනය තුළින්. භාග්‍යවතුන් වහන්සේ දේවදූත සූත්‍රයේ, බාලපඬිත සූත්‍රය ආදී සූත්‍ර දේශනාවල පැහැදිලි කළා නිරේසත්‍යෝ විඳින දුක, කොපමණ දුකක් නිරේසත්‍යෝ විඳිනවද කියන එක. ඉතින් අත් වශයෙන්ම ධර්මයේ තුලින් මේ විදිහට කරුණුකාරණා තේරුම් ගන්නා පින්වතුන් නැවතවරක් මේ නිරේ වැටීම ගැන හරි සංවේගයටපත් වෙනවා, බියටපත් වෙනවා. ඉතින් බියටපත් වුණාය කියලා නිරේ නොයා ඉන්නේ. පුතග්ජන භාවයේ නිසා අකුසල් සිද්ධ කරගනිතොත් නිරේ යන්න සිද්ධ වෙනවා. ධර්මයේ සඳහන් වෙන්නේ මේ අන්ධබාල පුහුඳුන් ජනයාට සතර අපාය තමන්ගේ නිවස වගේ කියලා. මොකද එහෙම සඳහන් වෙන්නේ පුහුඳුන් භාවයේ ඉන්න තාක් කල් නොයෙක් විදිහේ කාය දුෂ්චරිත, වාග් දුෂ්චරිත, මනෝ දුෂ්චරිත ආදී අකුසල් සිද්ධ කරගෙන ඕන වෙලාවක නිරේ යන්න පුළුවන්. තිරිසං අපාය යන්න පුළුවන්, ප්‍රේත ලෝකේ යන්න පුළුවන්. දැන් මේ පින්වතුන්ලාත් බණ අහලා පිටින් පැමිණි පින්වතුන් තම තමන්ගේ ගෙවල් දොරවල් බලා යන්නා වගේ අන්ධබාල පුහුඳුන් ජනයාත් මනුෂ්‍ය ලෝකෙට වරක් එනවා. නමුත් මෙහිදී ධර්මීය තේරුම් ගන්න නොයෙක් විදිහ අකුසල් සිද්ධ කරගෙන ආයි අර තමන්ට පුරුදු තැන්ට යනවා. කොහෙද පුරුදු තැන? අන්න සතර අපාය. ඉතින් මෙන්න මේ ආදීනවයෙන් අපිට මිදෙන්න පුළුවන් තත්ත්වයේ ඇති වෙන්නේ සෝතාපට්ටි ඵලයට පත් වෙච්චහම. අපි කතාවක් දෙකක් ශ්‍රවණය කරමු. කොහොමද මේ නිරේ වැටිච්චහම විඳින සිද්ධ වෙන දුක ගැන තේරුම් ගන්න, නැත්නම් ප්‍රේතාපාය වැටිච්චහම විඳින සිද්ධ වෙන දුක ගැන තේරුම් ගන්න? වරක් පින්වත්නි, බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයේ වැඩි ඉන්න කාලේ ලක්කන මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් ගිජකූට කන්දේ වැඩවාසය කළා. ලක්කන මහරහතන් වහන්සේත් මුගලන් මහරහතන් වහන්සේත් ගිජකූට කන්ද පහලට වැඩම කරනවා පිඬු සිඟා වැඩීම සඳහා. මේ ස්වාමීන් වහන්සේලා දෙනම ගිජකූට කන්ද පහලට වඩිනකොට, බහිනකොට එක්තරා ස්ථානයකදී මුගලන් මහරහතන් වහන්සේ මද සිනහාවක් පහල කළා. ඉස්සරහින් වැඩම කරන ලක්කන මහරහතන් වහන්සේ දන්නවා මුගලන් මහරහතන් වහන්සේ නිකරුණේ සිනහ පහල කරන්නේ නැහැ, යම්කිසි විශේෂ සිද්ධියක් දැකලා ඇති, අහන්න ලැබෙන්න ඇති, මොකක් හරි විශේෂයක් තියෙනවා මෙතනදී කියලා දැනගෙන ලක්කන ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගේ විමසා සිටියා. ආයුෂ්මතුනි, වහන්සේ මද සිනහාවක් පහල කරන්නට කාරණේ කුමක්ද කියලා. මුගලන් මහරහතන් වහන්සේ පිළිතුරු දෙමින් වදාලා, ආයුෂ්මතුනි, ඔය කාරණේ මෙතනදී ඇසීම සුදුසු වෙන්නේ නැහැ, බුදුරජාණන් වහන්සේ වැඩි ඉන්න තැනදී අහන්න කියලා. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේලා දෙනම පිණ්ඩපාත වැඩම කරගෙන දානේ වළඳලා ඊට පස්සේ වේළුවනාරාමයට වැඩම කළා. වැඩම කළ භාගිතුන් වහන්සේට වන්දනමාන කරලා පැත්තකින් අසුන් ගත්තා. පැත්තකින් අසුන් ගත්තයින් පස්සේ ලක්කන ස්වාමීන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගෙන් අර කලින් ප්‍රශ්නේ විමසුවා. මොකද්ද ප්‍රශ්නේ? ගිජ්ජකූට කාන්ද පහලට වැඩම කරනකොට මද සිනහාවක් පහල කළේ කුමක් නිසාද කියලා. අන්න ඒ අවස්ථාවේදී මුගලන් මහරහතන් වහන්සේ වදාලා, ආයුෂ්මතුනි, මම මේ අවස්ථාවේ දැක්කා හරි පුදුම දර්ශනයක්. මොකද්ද දර්ශනය? අහසේ යන ඇට සැකිල්ලක් දැක්කා. දැන් මේ පින්වතුන් එහෙම අහසේ යන ඇට සැකිල්ලක් දැක්කොත් එහෙම මොකද වෙන්නේ? බියටපත් වෙනවත් ඇති ගන්නවානේ, කලබල වෙනවා, මොකද්ද මේ දර්ශනය කියලා. සමහරවල්ලා නූල් බඳින්නත් සිද්ධ වෙනවා නේද බයටපත් වෙලා. නමුත් මුගලන් මහරහතන් වහන්සේට මේ දර්ශනය දැක්ක හැටියෙම දිවස්මුණින් දැක්කේ මුගලන් මහරහතන් වහන්සේට හරි සංවේගයක් ඇති වුණා. අනේ මෙහෙමත් ආත්ම භාව ලෝකේ දකින්න ලැබෙනවානේ, මෙහෙමත් සත්‍යෝ ලෝකේ විද්‍යමාන වෙනවානේ කියලා මුගලන් මහරහතන් වහන්සේ සංවේගයටපත් වුණා. මේ විදිහේ ජීවිත ලබන සත්‍යයනවා නේද කියලා. භාග්‍යතුන් වහන්සේ අන්නේ අවස්ථාවේදී මුගලන් මහරහතන් වහන්සේට පළමුවෙන් ප්‍රශංසා කළා දිවස්නුවණින් මේ වගේ දර්ශනයක් දැකීම ගැන. බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි, තථාගතයන් වහන්සේ මේ සත්‍යයව මීට කලින් දැකලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ බුදු වැසින් දැකපු සත්‍යයක් මේ. කවුද මේ ඇට සැකිල්ලක් බඳු ප්‍රේතේ? කහස යන ඇට සැකිල්ලක් කිව්වේ ඇට සැකිල්ලක් බඳු ප්‍රේතේ. ඒ ප්‍රේතයාගේ ස්වරූපය ඇට සැකිල්ලක්. භාග්‍යතුන් වහන්සේ වදාළ, මහණෙනි, මේ සත්‍යයා, මේ ප්‍රේතයා මීට කලින් රජගහනුවර වාසය කරපු කෙනෙක්. බලන්න, මිනිසෙක හිටපු කෙනෙක්. දැන් මේ පින්වතුන්ලා වගේ මිනිස් ශරීරයක් ඇතුව මිනිස් ලෝකේ වාසය කරපු කෙනෙක් රජගහනුවර. එයා කරපු අකුසල කර්මය මොකක්ද? හරක් මරන්නේ, සතුන් මරන්නේ, මස් පිණිස සතුන් මරාගෙන ජීවත් වෙච්ච කෙනෙක්. ඒ අකුසල කර්මය නිසා, ප්‍රාණඝාත අකුසල කර්මය නිසා බොහෝ කාලයක් නිරේ දුක් විඳලා මරණින් පස්සේ නිරේ පහළ වෙලා භාගතුන් වහන්සේ අදාළ අවුරුද්දක් දෙකක් එහෙම මේ මහණෙනි අවුරුදු ලක්ෂ ගණනින් නිරේ පැසුණා. ඉතින් මේ පින්වතුන් අහලා තියෙනවා අර අවීචි මහා නරකයේ ස්වභාවය ගැන භාගතුන් වහන්සේ වදාන්න. ඒක හරියට සතර පැත්තෙම අයෝමයේ දිත්‍ති තියෙන. ඒ කියන්නේ දැන් මේ ශාලා වගේ තැනක්. සතර පැත්තෙම අයෝමයේ ප්‍රාකාර වලින් වට වෙලා තියෙන්නේ. උඩිනොත් යටිනොත් එහෙම වැහිලා තියෙනවා. ඊළඟට මේ සෑම දිශාවකින්ම ගිනි දැල් විහිදෙනවා. ඒ කියන්නේ පෝරණුවක් වගේ තැනක වාඩි වෙලා ඉන්නවා කියලා හිතන්න. දැන් හොඳට ගිනියම් වෙලා තියෙන පෝරණුවක් අසල ඉන්න එකත් අමාරුයි නේ. ඉතින් එතකොට අර ගින්දර මැද්ද ඉන්නවයි කියලා හිතන්න. ආන්නේ වගේ තමයි අර අවීචි මහා නරකයේ වාසය කිරීම. අවීචි මහා නරකයේ ඉන්න සත්ත්වයින්ට ඒ වගේ දුකක් අත්විඳින්න සිද්ධ වෙනවා. ඉතින් දැන් මේ සත්වයාත් අවුරුදු ලක්ෂ ගණනක් අර තමන් කරපු අකුසල කර්මය නිසා අර වගේ ගින්නේ පැසෙමින් ඉඳලා දුක් විඳලා නොඑක ආකාරයෙන් ඔසපත් නරකවල දුක් විඳලා නිරෙන්චුත වෙනකොට තමන් කරපු අකුසල කර්මයම නැවත වරක් ඉදිරිපත් වෙලා තමන් සතු මරපු සතුන්ගේ ඇටසැකිලි අරමුණු වුණා. මරපු සතුන්ගේ ඇට අරමුණු වෙච්ච නිසා ඇටසැකිලි ප්‍රේතයෙක්ව පහළ වුණා. ඊළඟට මොකද වෙලා තියෙන්නේ? දැන් මේ ඇටසැකිලි ප්‍රේතයාට කර්මානුකූලව යක්ෂ කපුටු ගිහිජුලීන් ගිජුලිහිනිය මැවුණා. අර යක්ෂ කපුටු ගිජුලිහිනිය අර ඇටසැකිලි ප්‍රේතයාගේ පස්සේ නෙලව එලව ඇට විදගෙන යන්න තියුණු තොඩු වලින් කොටනවා. අර ප්‍රේතයා මහා හයියෙන් විලාප දෙමින් අඬනවා, වැළපෙනවා. ඉතින් මෙන්න මේ දර්ශනය දැකලා තමයි මුගලන් මහරහතන් වහන්සේ සංවේගයට පත් වුණේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ කාරණේ සැබෑවක් බව වදාරලා හේතුව පැහැදිලි කළා. මොන කර්මයක් නිසාද මේ ප්‍රේතයා මේ සත්‍ය මේ தത്വයට පත් වුණේ කියලා. දැන් බලන්න අර මනුෂ්‍ය ජීවිතයක් ලබා හිටපු කෙනෙක් කරපු ප්‍රාණඝාත අකුසල කර්මය නිසා වර්ෂ ලක්ෂ ගාණක් නිරේ පැසිලා පැසිලා එතනින් චුත වෙලා ආවි කොහාටද? ප්‍රේත ලෝකයට. ඒ ප්‍රේත ලෝකයේ ඇටසැකිලි ප්‍රේතෙක් වෙලා අර පස්සෙන් එළවෙලා කොටන ගිගිලිහිණි කපුටාන් නිසා තවත් මහා දුකක් විඳිනවා. ඉතින් කොච්චර කාලයක් ඒ දුක විඳිනවාද කියන්න දන්නේ නැහැ. සමහරවිට තාමත් ඉන්නවාද කියන්න අපි දන්නේ නැහැ. මොකද ප්‍රේතයන්ට තමන්ගේ කර්මානුකූලව ගෙනෙන අවශ්‍ය ප්‍රමාණය සමහරවිට වර්ෂ 1000ක් 2000ක් වුණත් වෙන්න පුළුවන්. ඒක නිසා ඇටසැකිලි ප්‍රේතයා සමහරවිට තාමත් රජගහනුවර ඇති. ඉතින් මෙන්න මේ වගේ සියලු දුක් අවසන් වෙලා යනවා සෝතාපට්ටි ඵලයට පත් වීමෙන්. නැවත නිරේ පහළ වෙන්නේ නැහැ. තිරිසං අපායක බල්ලෙක් බලලෙක් වෙලා උපදින්නේ නැහැ. ප්‍රේත ලෝකෙ උපදින්නේ නැහැ. අසුරනිකාය උපදින්නේ නැහැ. අසුරයෝ ප්‍රේතය වගේම තමයි. අසුර ප්‍රභේද කීපයක් තියෙනවා. එහෙනම් ඔය සතර අපායට අයිති වෙන අසුරයෝ ප්‍රේතය වගේම තමයි. සමානයි ගොඩක් වෙලාවට. ඉතින් ගන්න ඒ සියලු දුක් වැසී යනවා සෝතාපට්ටි ඵලයට පත් වීමෙන්. ඊළඟට සෝතාපන්න ආර්යයන් වහන්සේ නමක් නැවත උපදිනවා නම් උපදින්නේ දෙව් මිනිස් සුගතියෙහි පමණයි. ඒකත් උපරිම වශයෙන් ආත්ම භාව හතක් ඇතුළත ඒ දෙව් මිනිස් සුගතියෙහි පහළ වෙලා චතුරාර්ය සත්‍ය පූර්ණ වශයෙන් අවබෝධ කරලා අරහත් ඵලයට පත් වෙලා සම්පූර්ණ සංසාරික දුකින් නිදහස් වෙනවා. ඒ අනුව බලනකොට අනාදිමත් කාලයක් මුළුල්ලෙහි කල්ප ගණනින් ප්‍රමාණ කරන්න බැරි ආත්මභාව ගණනක් මේ සංසාරයේ සැරිසරාගෙන ආපු ගමන උපරිම වශයෙන් ආත්මභාව හතකට සීමා වෙනවා සෝතාපට්ටි ඵලයට පත් වීමෙන්. ඒකත් උපරිම වශයෙන් අවම වුණොත් ඒ ජීවිතයේ මිතුරු මාර්ගඵල ලබා ගන්නත් පුළුවන් සෝතාපන්න ආර්යයන් වහන්සේට. එහෙමත් නැත්නම් දෙවැනි ජීවිතයේ, තුන්වැනි ජීවිතයේ, සිව්වැනි, පස්වැනි, හයවැනි ඒ ඇතුළත ආත්මභාව හතක් ඇතුළත අනිවාර්යයෙන්ම ඉතුරු මාර්ගඵලත් සම්පූර්ණ කරගෙන සම්පූර්ණයෙන් මේ භව ගමන අවසන් කරන්න පුළුවන්. ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු දුක් අවසන් කරන්න පුළුවන්. ඉතින් අන්න ඒ ආනිශංශය තමයි අපිට මේ උතුම් බුද්ධ ශාසනය තුළින් ලැබිය හැකි වෙන්නේ. ඒ පරමාර්ථය ලබා ගැනීම තමයි ශිල්‍යාමෑණියන් අරමුණු කරගෙන සිටින්නේ. ඉතින් දැන් අපි මාර්ගඵල ලබලා මේ සංසාර ගමන අවසන් කරන්න කැමති වුණත් ඒක අපේ ප්‍රාර්ථනාව පරිද්දෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපි ප්‍රාර්ථනා කරනවා අනි අපට ඉක්මනින්ම මාර්ගඵල නිවන්සුව ලබා ගන්න ලැබේවා ලැබේවා කියලා අපි හැම පින්කමක්ම කරලා ප්‍රාර්ථනා කරනවා. නමුත් උවමනා විදිහට ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නේ නැත්නම් අපි කොච්චර ප්‍රාර්ථනා කළත් නිවන්සුව ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. ඒක ප්‍රාර්ථනා කළ පමණින් ලබන්න පුළුවන් දෙයක් නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා ප්‍රාර්ථනා කළ පමණින් දිව්‍ය මාංශික සම්පත් ලැබෙනවා නම්, නිවන් සම්පත් ලැබෙනවා නම් මේ ලෝකයේ මිනිසීන්ට දෙවියන්ට කිසිම අඩුපාඩුවක් තියෙන බෑ. ප්‍රාර්ථනා කළ සියල්ල ලැබෙනවා නම් භාග්‍යතුන් වහන්සේ කාරණේ තේරුම් ගන්න වදාලා ඒක හරියට මෙන්න මේ වගේ දෙයක්. කෙනෙක් ඉන්නවා ඒ තැනැත්තා නිතර ප්‍රාර්ථනා කරනවා අනේ මට ඉක්මනින්ම ආශ්‍රවයන් සේ කරලා උතුම් අරහත්වයට පත්වෙන්න ලැබේවා කියලා නිතර ප්‍රාර්ථනා කරනවා. හැබැයි මේ පුද්ගලයා එතනත්තා ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදෙන්නේ. ඒක හරියට මෙන්න මේ වගේ කිකිලියක් බිත්තර දානවා, 8ක් 10ක් 12ක් වගේ සංඛ්‍යාවක් දානවා. හැබැයි මේ කිකිලිය බිත්තර රකින්නේ. බිත්තර ටික දාලා පැත්තකට වෙලා ප්‍රාර්ථනා කරමින් ඉන්නවා, අනේ මගේ මේ බිත්තර මුහු කුරා ගිහිල්ලා හොඳ නිදුක් නිරෝගී පැටව ඉක්මනින් එළියට එන්න ඕන කියලා. ටික දවසකින් මොකද වෙන්නේ? අන්න බිත්තර ටික ඔක්කොම කුණු වෙලා යනවා. ඉතින් මම හිතනවා මම මේ කාටවත් වරදක් කියනව නෙමෙයි. නමුත් මම හිතනවා අපේ බෞද්ධයේ වැඩි දෙනෙකුටත් එන්නේ ඔන්න ඔය වගේ තමයි කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඉතින් සුළු සුළු පින්කම් කරලා ඉතින් අර ස්වාමින් වහන්සේලා කියනවනේ මේ පුණ්‍ය කර්මයන්ගේ ආනුභාවයෙන් නැත්නම් බලයෙන් ආනිසංස ධර්මයන්ගේ බලයෙන් දිව්‍ය මානසික සම්පත් මෙන්ම උතුම් නිවන් සපත් ලැබේවා කියනකොට සාදු සාදු කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්නවා. නමුත් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන පිරිස බොහොම සීමිතයි. ප්‍රාර්ථනා කරන පිරිස වැඩි, ධර්මයේ හැසිරෙන පිරිස අඩුයි. ඉතින් මොකද වෙන්නේ? අර කිකිලිගේ බිත්තර කුණු වෙලා යනවා වගේ. ඔන්න ඉතින් ටික කාලෙකින් පස්සේ අර ප්‍රාර්ථනාව එහෙමම සංසිඳී යනවා. ධර්මානුධර්ම ප්‍රතිපදාව සම්පූර්ණ වෙලා නැහැ. ආයිස්ති සංසාරෙටම වැටෙනවා. ඊළඟ ආත්ම භාවය උපන්නාම අර කලින් ප්‍රාර්ථනාව ඔන්න මතකත් නැහැ. කලින් ජීවිතේ නිවන් පැතුවාද කියලා ඔන්න මතකත් නැහැ වැඩි දෙනකොට. ඉතින් අන්න එහෙම තමයි මේ හැමෝම සංසාරේ සැරිසරාගෙන යන්නේ. අපි කාටත් ඒ විදිහයි. නමුත් දැඩි අදිෂ්ඨානයේ තියෙන සත්පුරුෂයෝ තමන්ගේ උත්සාහයත් නොහැර ආත්ම භාවයක් පාසා නිවන් දක්නා තාක්කල්ම තමන්ගේ අර දැඩි අදිෂ්ඨානයට අනුවම කටයුතු කරලා ධර්මානුධර්ම ප්‍රතිපදාවේ යෙදිලා නිවන් සැපතත් සාක්ෂාත් කරගන්නවා. ඒක හරියට මෙන්න මේ වගේ කියලා භාගතුන ආශ්‍රාදාව. කිකිලියක් විතර 8ක් හරි 10ක් හරි 12ක් හරි අංශ සංඛ්‍යාවක් දාලා ඒ කිකිලිය ප්‍රාර්ථනාවක් නොකර අර බිත්තර උඩ වාඩි වෙලා හොඳට බිත්තර රකින්නවා. බිත්තර හොඳට උණුසුම් කරනවා. එතකොට මොකද වෙන්නේ? දැන් ඒ කිකිලිය අර කලින් කිකිලිය වගේ ප්‍රාර්ථනා කරන්නේ අනේ මගේ බිත්තර පලාගෙන නිදුක් පැටව එළියට එන්න ඕන කියලා බිත්තර නොරකිමින් පැත්තකට වෙලා ප්‍රාර්ථනා කර කර ඉන්නේ. ඒ කිකිලිය ප්‍රාර්ථනාවක් නොකරම බිත්තර ටික හොඳට ආරක්ෂා කරනවා. එතකොට මොකද වෙන්නේ? අන්න අර උවමනා දවස් ටික බිත්තර උණුසුම් වෙනකොට බිත්තර කට පලාගෙන නිදුකින්ම පැටව එළියට එනවා. අන්න ඒ වගේ යම් සත්පුරුෂයෙක් තෙරුවන් සරණ ගිහිල්ලා සිල්වත් දැහැම ජීවිතයක් ගත කරමින් අමුතුවෙන් නැවතත් නිවන් සැප ප්‍රාර්ථනා නොකලත් භාග්‍යතුන් වහන්සේ වදාළ ආකාරයට සීල සමාධි ප්‍රඥා සම්පූර්ණ කරමින් ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදিলা බෝධිපාක්ෂික ධර්ම තමන් තුළ ඇති කරගන්නවා. අන්න ඒ බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කරගන්නා සත්පුරුෂයන් වහන්සේලා අමුතුවෙන් ප්‍රාර්ථනා කළත් නොකළත් මාර්ගඵල නිවන්සෝ ඒකාන්තයෙන්ම සාක්ෂාත් කර ගන්නවා. ඉතින් ඒක නිසා අපි බලන්නට ඕන අපි හැමදෙනාම අන්න ඒ විදිහට මාර්ගඵල නිවන්සෝ ලබන ප්‍රතිපදාවක් තුළ ඉන්නවද කියන එක තේරුම් අරන් තියෙන්නට ඕන. කොහොමද අපි ඒක තේරුම් ගන්නේ? තම තමන් ධර්මානුධර්ම ප්‍රතිපදාවක් තුළ වාසය කරනවාද? ඒ ධර්මයට තමන්ගේ ජීවිතේම කැප කරලා වාසය කරනවාද කියලා. පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ වදාළ අංගුත්තර නිකායේ දශක නිපාතයට අයත් අවිජ්ජා සූත්‍රයේහි මෙන්න මේ විදිහට විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කිරීම නිකම්ම සිද්ධ වෙනවා නොවේ. විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කරන්නට හේතුවක් කාරණයක් තියෙනවා. මොකක්ද ඒ හේතුව කාරණේ කියලා ප්‍රශ්න කරලා භාග්‍යතුන් වහන්සේ විස්තර කළා. විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කර ගන්නට නම් සප්ත බෝධ්‍යාංග ධර්ම සම්පූර්ණ කර ගන්න ඕන. විද්‍යාවත් විමුක්තියත් කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් පූර්ණ වශයෙන් අවබෝධ කරගෙන අරහත් ඵලයට පත්වීමයි. ඒක තමයි විද්‍යාවත් විමුක්තියත් කියලා කියන්නේ. විද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට. විමුක්තියයි කියලා කියන්නේ සියලු කෙලෙසුන්ගෙන් මිදෙලා අවිද්‍යා තණ්හාදී සකල ක්ලේශයන් ප්‍රහාණය කරලා උතුම් අරහත් ඵලයේ සාක්ෂාත් කිරීම. මේ විද්‍යාවත් විමුක්තියත් ලබන්නටනේ අපි හැමදෙනාම බලාපොරොත්තු වෙන්නේ. මේ ජීවිතයේ හෝ අනාගත ජීවිතයක හෝ තම තමන්ගේ ප්‍රාර්ථනා පරිදි. ඉතින් අන්නේ විද්‍යාවත් විමුක්තියත් නිකම්ම ලැබෙනව නෙවෙයි. විද්‍යාවත් විමුක්තියත් ලබා ගන්නට උපකාර වෙන ධර්ම තියෙනවා. අන්නේ උපකාරක ධර්ම තමයි සත්‍ත බෝධ්‍යාංග. මොනවද? සත්‍ත බෝධ්‍යාංග. බෝධ්‍යාංග කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා හේතු වන අංග කියන එකයි. සත්‍ත කියන්නේ හතක් තියෙනවා. මේ ධර්ම හත නොවඩා සම්පූර්ණ නොකර චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්න බෑ. මොනවද මේ සම්පූර්ණ කරගත යුතු බෝධ්‍යාංග? ඔව්, සති සම්බෝධ්‍යාංගය. සති කියලා කියන්නේ සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙ හොඳට සිත පිහිටුවාගෙන තියෙන්න ඕන. ඉතින් දැන් තම තමන් බලන්න ඕන, තම තමන් සතර සතිපට්ඨානෙ තුල මනාව සිත පිහිටුවාගෙන දින්නේ. එහෙම දින්නේ නැත්නම් සතර සතිපට්ඨානෙ බැහැරව. අන්න බලන්න. ඉතින් තම තමන්ම තම තමන්ගේ අඩුපාඩුකම් වටහා ගන්න ඕන. ඉතින් අන්න ඒකයි තියෙන්නේ. කොච්චරවත් මේ විද්‍යාවිමුක්තියෙන් ප්‍රාර්ථනා කළාට නොලැබෙන්නේ ඕනෝක නිසායි. හැම ආත්ම භාවයකම බුද්ධ ශාසනයක් සමුක වෙච්චාම අපි බණ අහලා අනේ අපට අර පෙර බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට වගේ නිවන් සැප ලැබෙනවා නම් හොඳයි නෙමෙද කියලා සාදුකාර දෙමින් ප්‍රාර්ථනා කරනවා. නමුත් අර කියන බෝධිහාංග ධර්ම සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒක ප්‍රාර්ථනාවකට පමණක් සීමා වෙන නිසා අපි බලන්න ඕන මේ බෝධිහාංග ධර්ම තුල අපි ඉන්නවද? අපි තුල මේ බෝධිහාංග ධර්ම තිබෙනවද කියලා. එතකොට පළවෙනි එක සති සම්බෝධ්‍යාංගය. බෝධ්‍යාංග ධර්ම වලින් පළමු වෙන්න සති සම්බෝධ්‍යාංගය. ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන ආකාරයට සතර සතිපට්ඨානයේ මනාව සිහිය පිහිටුවාගෙන ඉන්න ඕන. දැන් මේ අය හැමදෙනා මෙහෙමද? අපි සිල්වියා මෑණියන් නම් බොහොම උත්සාහ කරනවා. අපිට විටින් විට දහම් ලිපි වලින් ලියා වෙනවා සිල්වියා මෑණියන් ලෙඩ ඇඳීමිනුත් කොහොමද මේ ධර්මයේ සිහි කරන්නේ? ධර්මයේ හිසිත පිහිටුවාගෙන ඉන්නේ. මට මතකයි සිල්වියා මෑණියන් එක වතාවකදී සඳහන් කළේවල තිබුණා, ස්වාමින් වහන්සේ මගේ දැන් ඇස්පෙනීමත් බොහොම අඩුයි, ප්‍රෙෂර් එකත් සමහරලාට වැඩි. ඉතින් ලියන කියන වැඩ කරන්නත් බෑ. ඇඳේ ඉඳගෙන මම බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරනවා. ඒ වගේම මම නිතර සිහි කරනවා නේතං මම නේසෝ හමස්මි නේසෝ මේ අත්තා. ඒ මොකද්ද ඒ කිව්වේ? නේතං මම මේ කිසිවක් මගේ නොවේ. නේසෝ හමස්මි මේ කිසිවක් මම නොවේ. නමේෂෝ මේ අත්තා මේ කිසිවක් මාගේ ආත්මය නොවේ කියලා නිතර සිහි කරනවා. දැන් බලන්න මේ සංස්කාර ධර්ම කිසිවක් මගේ නොවේ, මම නොවේ, මාගේ ආත්මය නොවේ කියලා සිහි කරන තැන තියෙන්නේ ධම්මානුපස්සනා සතිපට්ඨානේ. නාම රූප ධර්ම වෙන් කරගෙන ආයතන ස්කන්ධ ආදී වශයෙන් නුවණින් බෙදා වෙන් කරගෙන දකිනවා තමන්ගේ මේ ජීවිත පැවැත්ම තුළ ආධ්‍යාත්මය තුළ සත්‍ය පුද්ගල ආත්ම වශයෙන් ගන්න කිසිවක් ඇත්තේ නැහැ. තමන්ගේ මේ ජීවිතය හරියට රථයක් වගේ. රථයක් කියලා කියන්නේ දැන් ඔන්න එළියේ තියෙනවා මෝටර් රථනේ. ඒ රථයේ කොටස් වෙන් කළාම රථයක් කියලා දෙයක් තියෙනවා. රෝද හතර වෙන් කරනවා, ආසන වෙන් කරනවා, බඳ වෙන් කරනවා, අවශේෂ කෑලි ටික ඔක්කොම අයින් කළාම ඒ කොටස් ටික බලලා මේක කාර් එකක් කිව්වත් හරියු නෑනේ. අන්න ඒ වගේ තමන්ගේ මේ ආධ්‍යාත්මික ජීවිතයත් කොටස් කරලා බලන්න ඕන. ඉස්සල්ලා අපට අසුභ මානසිකාර වශයෙන් මේ කය කොටස් කරලා බලන්න පුළුවන්. කොහොමද? දෙතිස් කුණුපේ වශයෙන් මේ කය හැදිලා තියෙන කුණුප කොටස් වලින්. කොහොමද මේ කය හැදිලා තියෙන කුණුප කොටස් වලින් යුක්ත වෙලා? මේ ශරීරයේ තියෙනවා කෙස්, ලොම්, නිය, දත්, සම්, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව ආදී කොටස්නේ. ඉතින් අර පිළිවෙලින්ම කුණුප කොටස් 32ම මෙනෙහි කරලා බලනවා. මේ එක එක කුණප කොටසක් මේවා මමයි කියන්නේ සුදුසුද, මගේ කියන්නේ සුදුසුද, මගේ ආත්මය වශයෙන් ගන්න සුදුසුද කියලා වෙන් කරලා බලනවා. දැන් හොඳම දෙයක් තමයි අපි කපල ඉවත දාන නියපොතු කෑලි ගත්තාම, දැන් මේ නියපොතු ඇවිච්චාම අපි ඒවා කලින් කාලට කපල ඉවත දානවා නේ. දැන් ඉවත දාන නියපොතු කෑලි අපි අරගෙන ගිහලා කොහාටද දාන්නේ? දැන් මේ අය කොහාටද දාන්නේ? මම මේක මගේ මේ නියපොතු කෑලි මමයි මගේ ආත්මයයි කියලා පොට්ට යටින් තියාගන්නවද? කුණු බාල්දියකට ගිහින් දානවද? අන්න කුණු බාල්දියකට ගිහින් දානවා. ඉතින් කුණු බාල්දියකට ගිහින් දාන්නේ මොකද ඒක? අන්න ඒ නියපොතු කෑලි තුල මම හෝ මගේ හෝ මගේ ආත්මය වශයෙන් ගන්න කිසිවක් නැති නිසායි. අන්න බලන්න. ඒ වගේ අපි හිතන්න ඕන අර කුණු බාල්දියට දාන නියපොතු කෑලි වගේ තමයි අපි මේ ශරීරයේ තියෙන නියපොතු තුල මම හෝ මගේ හෝ මගේ ආත්මය වශයෙන් ගන්න කිසිවක් නැහැ. ඊළඟට බලන්න කෙනෙක් මරුණයින් පස්සේ ඒ මృత ශරීරයට අවශේෂ ඥාතීන් මොකද කරන්නේ? ඒක සොහොනට ගෙනහිල්ලා ඒක භූම දාන කරනවා නැත්නම් ආදාහනය කරනවා නේ. භූම දාන කරයින් පස්සේ ඒ මල කඳ පොළොවට පස් වෙලා යනවා. ඊට පස්සේ අපිට ඒක මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා ගන්න දෙයක් තියෙනවද අර පස් වෙලා ගිය මල කඳ? නැහැ. ආදාහනය කළ අලු උණයෙන් පස්සේ අලු ටිකේ තියෙනවද මම හෝ මගේ ආත්මය වශයෙන් ගන්න කියලා කිසිම දෙයක්? එහෙම කිසිම දෙයක් නැහැ. අනේකින් අපි තේරුම් ගන්න ඕන මේ කය හැදිලා තියෙන සතර මහා ධාතුන් තුල මම හෝ මගේ ආත්මය වශයෙන් ගන්න කිසිවක් නැහැ කියලා. ධාතු මානසිකාර භාවනා වැඩිම තුලින් අන්න ඒ සත්‍යතාවය අපිට තේරුම් ගන්න පුළුවන්. මේ ශාරීරිය හැදී තිබෙන්නේ පඨවි ධාතුවෙන්. පඨවි ධාතුව කියලා කියන්නේ තද ගතිය, ගොරෝසු ගතිය, රළු ගතියෙන් යුක්ත මේ භෞතික දේහයට පඨවි ධාතුවේ කියලා සාමාන්‍යයෙන් කියනවා. ඊළඟට ආපෝ ධාතුව තියෙනවා. ආපෝ ධාතුවේ කියලා කියන්නේ මේ ශාරීරියේ තිබෙන යමක් එකට බැඳ තබන සුළු, තරලමේ වැగిරෙන සුළු ගතියට ඒක ආපෝ ධාතුව. මේ ශාරීරියේ තියෙන උණුසුම සිසිල තේජෝ ධාතුව. මේ ශරීරයේ තියෙන වායෝ ධාතුව යමක් දරා සිටින පුම්බවන ගතියට වායෝ ධාතුවයි කියලා කියනවා. මෙන්න මේ සතර මහා ධාතුන්ගෙන් තමයි මේ රූපකය හැදී තියෙන්නේ. ඉතින් මේ සතර මහා ධාතුන් වෙන් කරලා බලනකොට පඨවි ධාතුව තුලවත්, ඒ කියන්නේ මේ තද ගතියෙන් යුක්ත කේශාදී කොටස් තුලවත්, වැගින්න සුළු පිත්සෙම් ශරවලේ ආදී කොටස් තුලවත්. දැන් සොටු ටිකක් අරන් බලන්න. මේ දෙමිසාව හැදිච්චාම ඔන්න මේක මගේ නෙවෙයි කියන එක හොඳට තේරුම් ගන්න පුළුවන්. එතැන් මේ ශාරීරික අභ්‍යන්තරයේ තියෙනකොට සොටු කාගේද? කාගේද ඒක? මගේ කියලා කියනවා. ඉතින් ඔයාලා ලේන්සුවට පිහලා ගත්තයින් පස්සේ මගේද? මගේද නැද්ද? අන්න මගේනේ. ඊට පස්සේ ඒක හොදලා දාන්න නේද? එතකොට එහෙනම් තේරුම් ගන්න වැගින්න සුළු තරලමේ වශයෙන් මේ ශාරීරියේ තියෙන පිට්සෙම් ශරවලිය, දහඩිය, මේද තෙල්, කඳුළු, සොටු මුත්‍රාදි ඔක්කොම ඒ කිසිවක් මගේ නොවේ. ආපෝ ධාතුවත් මගේ නොවේ. උණුසුම සිසිල කියන තේජෝ ධාතුවත් මගේ නෙමෙයි. මේක තව ප්‍රභේද තියෙනවා තේජෝ ධාතුවේ. වායෝ ධාතුවත් එහෙමනේ. හුස්ම ගන්න පිට කරන ආශ්වාස ප්‍රශ්වාස වාතය, ශරීරයේ කොටස් අභ්‍යන්තරයේ තියෙන වාතය, මේ කිසිවක් මම හෝ මගේ හෝ මගේ ආත්මය වශයෙන් ගන්න පුළුවන් දේවල් නෙමෙයි. ඔක්කොම අනිත්‍ය වූ හේතුන්ගෙන් හැදිච්ච සංකත ධර්ම. දුකට අයිති දේ, තමන්ගේ නොවන දේ. නාම ධර්මත් ඒ විදිහටම බලන්න ඕන. දැන් ඔය අපේ මේ ජීවිත පැවැත්ම නාම රූප දෙකෙන්ම එකතු වෙලා නැහැ දී තියෙන්නේ. බාහිර රූපකය රූපයයි. ඊළඟට වේදනා ඇති වෙනවා, අරමුණු හඳුනා ගැනීම වශයෙන් සංඥා අපි තුල ඇති වෙනවා, චේතනාදී සංස්කාර ධර්ම අපි තුල ඇති වෙනවා, ඇහැකනනාසය දිව ශරීරයේ මනස මුල්ව ద్వාරයන් මුල්ව සිත් පහළ වෙනවා, විඥානේ පහළ වෙනවා. එතකොට ඔන්නවා නාම ධර්ම. ස්කන්ධ වශයෙන් ගන්නකොට එක කොටසක් රූපස්කන්ධයයි. නාම ධර්ම නැත නාමස්කන්ධ තියෙනවා හතරක්. මොනවද? වේදනා, සංඥා, සංස්කාර, විඥාන. ඉතින් අපි තුල ඇති වෙන සැප දුක් උපේක්ෂා ඒවා වේදනාස්කන්ධයටයි තියෙන්නේ. සැප වේදනාවක් ඇති වුණත්, දුක් වේදනාවක් ඇති වුණත්, ඒ හැම එකක්ම ඇතිව නැතිව යන දේ. දැන් බලන්න උපන්දාවේශයේ ඉඳන්ම එක දිගටම තිබිච්ච වේදනාවක් අපි කවුරු තුලවත් තියෙනවද? නැහැ නේ. පොඩි කාලේ වින්ද වේදනා දැන් නැහැ. අද වැඩිහිටි පින්වතුන්ලාට නම් තරුණ කාලේ වින්ද සැප දුක් දැන් නැහැ. ඊළඟට දැන් වයෝ වෘද කාලේ විඳින සැප දුකත් අද දැන් මේ මොහොතේ විඳින සැප දුක ඊළඟ මොහොත වෙනකොට වෙනස් වෙලා යනවා. එහෙමනම් මේ වේදනා මගේ කියලා ගන්න සුදුසු වෙනවද? ඒකත් එහෙම සුදුසු නැහැ. ඊළඟට අපි හඳුනා ගන්න සංඥා, රූප හඳුනා ගන්නවා, ශබ්ද හඳුනා ගන්නවා, ගඳ සුවඳ හඳුනා ගන්නවා, රස හඳුනා ගන්නවා, පහස හඳුනා ගන්නවා, මනසට අරමුණු වෙන දේ හඳුනා ගන්නවා. මේ හඳුනා ගන්න ඒවත් ස්ථිරව තියෙන දේද නෑ, ඒ මොහොතේම වෙනස් වෙලා යන නිසා මේ හඳුනා ගන්න දේවලුත් අනිත්‍යයි, දුකටයි. ඒවත් තමන්ගේ නොවේ. ඊළඟට නොයෙක් විට අපට චේතනා පහළ වෙනවා. ඒ සිත් අනුව චේතනා පහළ වෙනවා. ඊළඟට ඒ සිත් අනුව තව බොහෝ චෛතසික ධර්ම ඇතිව නැතුව යනවා. වේදනා සංඥා දෙක හැර තවත් චෛතසික 50ක් තියෙනවා. ඒවත් අර සංස්කාර ස්කන්ධයටම අයිති වෙනවා. ඒ සංස්කාර ධර්මත් නිරන්තරයෙන් ඇතිව නැතිව යනවා. දැන් මේ පින්වතුන්ලාට මේ ස්ථානෙට එන්නේ යම් කිසි චේතනාවක් පහළ වුණානේ. දැනුත් ඒ චේතනාව තියෙනවද? නෑ. මොකද දැන් ඇවිල්ලා ඉන්නේ ධර්මදේශනා යුරණයෙන් පස්සේ. දැන් ඉතින් ආපහු යන්න ඕන කියන චේතනාව පහළ වෙනවානේ. ඉතින් බලන්න මේ හැම චේතනාවක්ම සෙනෙහක්ෂණයක් පාසා එක වෙනස් වෙලා යන. එහෙනම් මේ සංස්කාර ස්කන්ධයට අයිති චේතනාදී අවශේෂ චෛතසික මම හෝ මගේ ආත්මය වශයෙන් ගන්න සුදුසු දෙය නෙමෙයි. ඊළඟට ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ආයතන හය මුල්ව ඒ ආයතන වලට අරමුණු යොමු වෙනකොට සිත් පහළ වෙනවා. ඇහැ මුල්ව ඇති වෙන දැනීමට කියනවා පාලියෙන් කියනවා චක්කු විඥානය කියලා. අපිට තේරෙන විදිහට අපි කියන්නේ පෙනීම කියලා. දැන් මේ පෙනීමත් ස්ථිර දෙයක්ද? නෑ. එක අරමුණක් පේනකොට ඔන්න එක සිතක් ඇති වුණා. වෙනත් අරමුණක් දකිනකොට මුල් සිත වෙනස් වෙලා දෙවෙනි සිතෙන් තියෙනවා. අන්න ඒ විදිහට. ශබ්දයත් එහෙමයි. දැන් බලන්න මේ කනට යොමු වෙන මේ වචනයක් වචනයක් පාසාම මේ පින්වතුන්ලාට වෙන් වෙන් වශයෙන් ඇහෙනවා නේ. මුලින් කියන වචනය හිච්ච සිත වෙනස් වෙන්න ඕන දෙවෙනි වචනේ ඇහිීමට නම්. අන්න ඒ විදිහට ඇහැ මුල්ව ඇති වෙන සිතුත් වහා ඇතිව නැතිව යනවා. කන මුල්ව ඇති වෙන සිතුත් ඇතිව නැතිව යනවා. නාසය දිව ශරීරය මනස කියන අවශේෂ ඉන්ද්‍රියන් මුල්ව පහළ වෙන සිතුත් ක්ෂණයක් ක්ෂණයක් පාසාම ඇතිව නැතිව යනවා. ඉතින් එතකොට කිසිවක මම හෝ මගේ ආත්මය කියලා ගන්න කිසිම දෙයක් ඇත්තේ නැහැ. දැන් අපි හිතමු ඊළඟ තත්පරය අපි හැමෝම මරණයටපත් වෙනවා. දැන් කවුරුත් සූදානම් වෙන්නේ. තව තත්පරයයි තියෙන්නේ. දැන් මොනවද අපිට අපේ කියලා ගන්න තියෙන්නේ? රූපකයත් මෙහිම බිඳී යනවා. වේදනා සංඥා සංස්කාර විඥාන ආදී නාම ධර්මත් මෙහිම බිඳී යනවා. කර්මානුරූපව ඊළඟ ප්‍රතිසන්දිය සකස් වේවි. ඒක අපට අයිති දෙයක් නෙමෙයි. ඒක කරන්නේ කවුරුන් විසින්ද? කර්මයේ විසින් ඒක සිද්ධ කරාවි. භවපච්චයා ජාති කිව්වේ ඒකයි. ඒක කර්මයේ විසින් සිද්ධ කරලා දෙන්නේ. අපි සිද්ධ කරන දෙයක් නෙමෙයි. එතකොට බලන්න දැන් ඊළඟ තත්පරය අපි මැරෙනවා නම් අන්න අපට ඇති මේ සියලුම රූප ධර්මත් අහිමි වෙලා යනවා. සියලුම නාම ධර්මත් අහිමි වෙලා යනවා. කර්ම ශක්තිය අනුව ඊළඟ ප්‍රතිසන්දියේදී නාම රූප කර්මානුරූප හටගනී. අන්න එහෙම සම්බන්ධයක් අපිට මේ සංසාරය තුළ ලැබෙන්නේ. එතකොට එහෙමනම් අපි මේ පවතින කොටත් දැන් මේ ඉන්න කොටත් හිතන්න ඕන මේ රූපකයත් මම හෝ මගේ ආත්මය නෙමෙයි. ඒක නිකම්ම වචනයෙන් කියනවා නෙමෙයි. ධර්මයේ දැනගෙන විදර්ශනා ඥානයක් හැටියට තමන් හොඳට නුවණින් සම්මර්ෂණය කර කර සම්මර්ෂණය කර කර බලනවා. නාම ධර්ම දිහාත් බලනවා. මේ ඔක්කොම නාම ධර්ම මොහොතක් මොහොතක් පාසා ඇතිව නැතිව යනවා. මේ කිසිවක් මම හෝ මගේ ආත්මය නෙමෙයි කියලා තමන්ට ඇතිවෙන ඕනෑම වේදනාවක් ඒ වේදනාව ඇති වෙන මොහොතේම තේරුම් ගන්නවා. මේ වේදනාව ස්පර්ශය නිසා හටගත්තේ. ඒක දැන් මේ මොහොතේම බිඳී යනවා. මේ වේදනාව මම හෝ මාගේ ආත්මේ නොවේ. හඳුනා ගන්න සංඥා, පහළ වෙන චේතනාදී සංස්කාර, ඇකනනාසේ දිව ශරීරයේ මනස මූල පහළ වෙන සිත් මේ හැම එකක්ම වහා හටගෙන බිඳී යනවා. යකෝම අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා නුවණින් සම්මර්ෂණය කරනවා. ඒ විදිහට ස්කන්ධ වශයෙන්, ධාතු වශයෙන්, ආයතන වශයෙන් බෙදා බලන නොවැනති ශ්‍රාවකයා අන්න ධම්මානුපස්සනා සතිපට්ඨානය තුළ වාසය කරයි. එතකොට අර බෝධ්‍යාංග ධර්මයන්ගෙන් පළවෙනි සති සම්බෝධ්‍යාංගයේ පිරීම සඳහා ඒ ධර්ම මානසිකාරයේ හේතු වෙනවා. ධම්මානුපස්සනා සතිපට්ඨානය. ඉතින් මුලට කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා කියන මේ මුල් සතිපට්ඨාන පිළිබඳවත් ප්‍රගුණත්වයේ තියෙනවා. ඉතින් අපි මේ ශිල්වියා මෑණියන් බොහෝ කාලයක් ධර්මයේ පුරුදු පුහුණු කරපු කෙනෙක් නිසා සතර සතිපට්ඨානය ගැනම පළපුරුද්ද අත්දැකීම වඩන්න ඕන හැටි, ඒ ධර්ම මානසිකාරයන් පැවැත්විය යුතු ආකාරය ගැන හොඳ පළපුරුද්ද තියෙනවා. දෙවැනි සම්බෝධ්‍යාංගය මොකක්ද? ධම්ම විචේ සම්බෝධ්‍යාංගය. මොකක්ද ධම්ම විචේ කියලා කියන්නේ? ඔව්, හේතුඵල වශයෙන් ධර්මතා නුවණින් විමසීමට කියනවා ධම්ම විචය. එතකොට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ආකාරයටම පටිච්ච සමුප්පාදයට අනුව හේතුඵල වශයෙන් ධර්මතා නුවණින් විමසීම පුරුදු පුහුණු කරන්න ඕන. ඔන්න දැන් අපිට කරන්න තියෙන දේවල්. සාදුකාර දෙමින් විද්‍යා විමුක්ති ප්‍රාර්ථනා කළාට විතරක් හරියන්නේ නැහැ. මෙන්න මේ ධර්ම අපි තුල වැඩෙන්න ඕනේ. ඒ කියන්නේ නිතර පටිච්ච සමුප්පාදයට අනුව කොහොමද මේ ජීවිත පැවැත්ම නාම රූප ධර්ම දිගින් දිගට මේ සංසාරයේහි ආත්ම භාවයක් පාසා සම්බන්ධ වෙන්නේ කියලා හේතුඵල වශයෙන් විමසන්න ඕන. දැන් ඔන්න උපත කියන හේත්ඵලය මොන හේතුවක් නිසාද ඇති වුනේ? අන්නේ විදිහට නෝනින් බලන්න ඕන. අපට ප්‍රකට දේ ජරා මරණ. වයසට යන අපි කොයි කවුරුත් මරණයටපත් වෙනවා. දැනුත් සිල්වියා මෑණියන් මතක් කළා මාරේ අතින් අල්ලගෙන ඉන්නේ කියලා. කොයි වෙලාවේ හා පැත්තට ඇදලාද ගනීද දන්නේ නැහැ කියන එක. ඉතින් දැන් මේ ජරා මරණ දෙක අපට උරුම වුණේ මොන හේතුවක් නිසාද? අන්න උපත නිසා. උපත හේතුවයි ජරා මරණ දෙක ඵලයයි නේ. ඊළඟට උපත කියන එකත් නිකන් සිද්ධ වුණා නෙවෙයි. උපත කියන්නේ හේතුවක ඵලයක්. උපත සකස් වෙන්න හේතු වුණේ මොකද්ද? භවය. එතන භවය කියලා කියන්නේ කර්ම සකස් වීමටයි. කාම භව, රූප භව, අරූප භව වශයෙන් කාම ධාතු උපදින්න හේතු වෙන කර්ම එතන කාම භවයයි. රූප ධාතු උපදින්න හේතු වෙන කර්ම රූප භවයයි. අරූප ධාතේ උපදින්න හේතු වෙන කර්ම අරූප භවයයි. අන්න කර්ම සකස් වීම නිසා උපත නාම වූ ඵලය ඇති වුණා. ඒ විදිහට නුවණින් විමසමින් බලනවා. කර්ම භවයේ සකස් වෙන්නත් හේතුවක් තියෙනවා. කර්ම භවයත් නිකන් සකස් වුණා නෙමෙයි. කර්ම භවයේ සකස් වෙන්න හේතුව මොකක්ද? උපාදානය, දැඩිසේ බැඳී යාම, දැඩිසේ ග්‍රහණය කර ගැනීම. අන්න උපාදානය නිසා තමයි කර්ම භවයේ සකස් වෙන්නේ. උපාදානයත් කී වැදෑරුම් වෙනවද? සිව් වැදෑරුම් වෙනවනේ. කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන වශයෙන් මේ උපාදානය නිසා කර්ම රැස් වෙනවා. යමක් දැඩිසේ ග්‍රහණය කරගන්නෙත් නිකන් නොවේ, හේතුවක් නිසා. මොන හේතුවක් නිසාද දැඩිසේ ග්‍රහණය කරගන්නේ? තණ්හාව නිසා. තණ්හා පච්චය උපාදාන, මොන ඔය විදිහට නුවණින් සම්මාර්සණය කරනවා. ඊළඟට තෘෂ්ණාවත් නිකන් ඇති වෙන්නේ. මොන හේතුවක් නිසාද තෘෂ්ණාව ඇති වෙන්නේ? වේදනා පච්චය කියන්නේ මුලාවෙන් යුක්තව විඳින කෙනාටයි තෘෂ්ණාව ඇති වෙන්නේ. විඳීමත් නිකන් හට ගන්නවා නෝ, විඳීමත් හේතුවක ඵලයක්. මොන හේතුවක් නිසාද විඳීම හටගන්නේ? ස්පර්ශය නිසා. ස්පර්ශය නිසා විඳීම හට ගන්නවා. ඊළඟට ස්පර්ශයත් නිකන් හට ගන්නවා නෙවෙයි, හේතුවක් නිසා ස්පර්ශය හටගන්නේ. මොන හේතුවක් නිසාද ස්පර්ශය හටගන්නේ? ආයතන නිසා. හැකනනාසේ දිව ශරීරයේ මනස නිසා ස්පර්ශය හටගන්නවා. ස්පර්ශය නිසා විඳීම ඇති වෙන ඔන්න ඔය විදිහටයි මේ හේතුඵල සම්බන්ධය සිද්ධ වෙන්නේ. ඊළඟට ආයතනත් නිකන් හට ගන්නවා නෙවෙයි, හේතුවක් නිසා ආයතන හටගන්නේ. ආයතන හටගන්නේ හේතුව මොකක්ද? නාම රූප ධර්ම. නාම රූපත් නිකන් හට ගන්නවා නෙවෙයි, හේතුවක් නිසායි නාම රූප හටගන්නේ. නාම රූප හටගන්නේ හේතුව මොකක්ද? විඥානයයි. විඥානයත් නිකන් හට ගන්නවා නෙවෙයි, හේතුවක් නිසායි විඥානය හටගන්නේ. විඥානය හටගන්නේ හේතුව සංස්කාරයි. සංස්කාරත් එතන සංස්කාර කියන්නේ කුසල අකුසල කර්මවලට. කුසල කුසල කර්මත් නිකන් හට ගන්නවා නොවේ, හේතුවක් නිසායි කුසල කුසල කර්ම හටගන්නේ. මොන හේතුවක් නිසාද කුසල කුසල කර්ම හටගන්නේ? අවිද්‍යාව නිසා. ඉතින් මොන ඔය විදිහට පිළිවෙලින් සම්මර්ෂණය කරනවා මේ සංසාර චක්‍රය දිගින් දිගට දිගින් දිගට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඒ විදිහට විදර්ශනානුවණින් සැලකීම ධම්ම විචේ සම්බොජ්ජංගය. ඊළඟට තුන්වැනි සම්බොජ්ජංගය වීරිය ඇති කර ගැනීම. අකුසල ධර්මයන් දුරු කරලා කුසල ධර්මයන් දියුණු කර ගැනීම වීරිය තමන් තුළ තියෙන්න ඕන. ශිල්පියා මෑණියන් සමහර ලාවට අපට එවන ධර්ම ලිපිවල සඳහන් වෙනවා, ලෙඩ ඇඳේ ඉඳගෙනත් ඒ වීරිය පවත්වනවා. නිතර ධර්මයේ සිහි කරනවා, බුදුගුණ මානසිකාරයේ යෙදෙනවා, ධර්මයක්ම සිහි කරනවා. ඒ කියන්නේ තමන් ලෙඩ ඇඳටපත් වෙලා තමන් ධර්මය අවබෝධ කරගන්න කරන උත්සාහය අතහරින්නේ. අන්න ඒ විදිහට තමයි විරිය සම්බොජ්ජංගය පුරුදු පුහුණු කළ යුතුව තියෙන්නේ. සමහර කෙනෙක් ලෙඩ වෙච්චාම අනේ දැන් නම් මොකක්වත් කරන්න බෑ කියලා ඔක්කොම දාලා පැත්තකට වෙලා හාන්සි වෙලා ඉන්නවානේ. නමුත් ධර්මය අවබෝධ කරන්න වීරිය කරන ශ්‍රාවකයෙකුට මරණ මංචකේ ඉඳලා අකුසල ධර්මයන් දුරු කරමින් කුසල ධර්මයන් ඇති කරගන්නට බලවත්සේ වීරිය කරන්න පුළුවන්. අපවත් වෙන්න ආසන්න මොහොතේත් අරහත්ත්වයට පත් වෙච්ච රහතන් වහන්සේලා ගැන සඳහන් වෙනවා. පුරාණ කාලයේ ලංකාවේ වැඩ හිටපු එක්තරා වයෝවෘද්ධ ස්වාමින් වහන්සේ නම. ඒ ස්වාමින් වහන්සේ බොහෝම සිල්වත්ව සමාධි සම්පන්නව වාසය කළා. මේ ස්වාමින් වහන්සේ දැන් අපවත් වෙන්න ආසන්නයි. මිනිස්සු බොහෝ දෙනා ඇවිත් ඉන්නවා ගෞරව දක්වන්න. මිනිස්සු හිතාගෙන හිටියේ බොහෝම සමාධි බලයක් තිබිච්ච නිසා මේ ස්වාමින් වහන්සේ රහතන් වහන්සේ නම දැන් මේ පින්වම් පාන මොහොතේහි ගෞරව දක්වන්නේ කියලා මිනිස්සු පෙළ ගැසි ඉන්නවා. උපස්ථායක ස්වාමින් වහන්සේ අන්තිම මොහොතේ ඇවිල්ලා ඒ කාරණේ මේ වැඩිහිටි වයෝවෘද්ධ ස්වාමින් වහන්සේට මතක් කළා. මතක් කරලා කිව්වා ස්වාමින් වහන්සේට ගෞරව දක්වන්න බොහෝ දෙනා ඇවිත් තියෙනවා. බොහෝ දෙනා හිතාගෙන ඉන්නේ ස්වාමින් වහන්සේ තව ටිකකින් පින්නුවම් පායි කියලායි කිව්වා. අර ස්වාමින් වහන්සේ නම් කිව්වා අනේ ආශ්‍රමතුනි මම මාර්ගඵල ලැබුවේ නැහැ. මම මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දකින්නයි හිතාගෙන ඉන්නේ. ඒක නිසා මම ඒ සඳහා උත්සාහ කළේ නැහැ කිව්වා. කියන්නේ මාර්ගඵල නිවන් ලබන්න උත්සාහ කළේ නැහැ කියලා කිව්වා. පස්සේ අර උපස්ථායක ස්වාමින් වහන්සේ කිව්වා අනේ ස්වාමීනි ඔය කාරණේ දැනගත්තොත් මිනිස්සු බොහොම කම්පා වෙනවා. රහතන් වහන්සේ නමකට ගෞරව දක්වන්නයි මිනිස්සු ඇවිත් තියෙන්නේ. ඒගමන මේ වයෝවෘද්ධ ස්වාමින් වහන්සේ කියවා එහෙමනම් මාව පොඩ්ඩක් හේතු කළ වාඩි කරවන්න. දැන් මේ මරණ මංචකේ අපවත් වෙන සූදානම. මේ ස්වාමින් වහන්සේව නැගිටවල වාඩි කරවල ඉඳෙව්වා. ඉතින් මේ ස්වාමින් වහන්සේ තමන් වහන්සේගේ සීලය ආවර්ජනය කළා. උපසම්පදා මාලකයේ පටන්ම ඒ මරණ මංචකයේ දක්වා මේ ස්වාමින් වහන්සේගේ සීලයේ කිසිම පළුද්දක් තිබුණේ නැහැ. අන බලන්න අර නිවන් දකින්න කැමති යෝගාවචරයෙක් නම් පිරිසිදුවම සීලේ ආරක්ෂා කරන්නට ඕන. ගිහි ශ්‍රාවකයෙක් නම් අර විහිළුවට බොරු කිය කියා හැම පංචසීල් රැකලා හරියන්නේ නැහැ. බොහොම පිරිසිදුව පංචශීලී ආරක්ෂා කරන්නට ඕන. අනේ විදිහට සීලයේ පිරිසිදුව තියෙන්න ඕන. දැන් මේ ස්වාමින් වහන්සේගේ උපසම්පදා බ්‍රහ්මචර්ය සීලය බොහෝම පිරිසිදුව තිබුණා. ඒ වගේම සමාධිලාභී උත්තමයන් වහන්සේ නමක් සෙනෙහකින් සිතෙහි සමාධිය පිහිටුවා ගත්තා. විදර්ශනාවට සිත නැංව අසුර සෙනක් ගහනකොට අරහත්ත්වයටත් පත් වුණා. අර උපස්ථායක ස්වාමීන් වහන්සේව නැවත කැඳෙව්වා. වැඩි වෙලාවක් ගියේ නැහැ. පස්සේ කිව්වා දැන් හරි ඔබ වහන්සේගේ ආරාධනාව අනුව දැන් මිනිසෙකගේ මනෝරථය පිරෙනවා. රහතන් වහන්සේ නමකට ගෞරව කරන්ට ලැබෙනවා කියලා මේ ස්වාමීන් වහන්සේ මතක් කළා. උපස්ථායක ස්වාමීන් වහන්සේ පුදුම වුණා. ස්වාමීනි මෙච්චර ඉක්මනට කොහමද එහෙම වුනේ? එතකොට මේ ස්වාමීන් වහන්සේ මතක් කළා ආශ්මතුනි මේ දුෂ්කරම කාරණේ නම් මම උපසම්පදා මාලකේ පටන් මේ මොහොත දක්වාම ඉතාම පිරිසිදු ශීලය ආරක්ෂා කරගත්තා. ඉතින් අර ඒ ශීලයේම ආවර්ජනය කරනකොට ශීලානුසති වශයෙන් හිත සමාහිත වුණා. මේ ස්වාමීන් වහන්සේ දර්ශනාවට නංවල මේ මොහොතේම අරහත්ත්වයටත් පත් වුණා. ඉතින් අන්න ඒ වගේ වීරය කරන ශ්‍රාවකීන්ට මරණ මංචකේ පවා වීරය කරන්න පුළුවන්. ඒකයි විරිය සම්බෝධ්‍යාංගය. ඊළඟට පීති සම්බෝධ්‍යාංගය. හොඳට සීල සමාධි ප්‍රඥා වඩන ශ්‍රාවකීන් තුල නිරාමිෂ ප්‍රීතිය ඇති වෙනවා. ඒකයි පීති සම්බෝධ්‍යාංගය කියලා කියන්නේ. පස්සද්ධි සම්බෝධ්‍යාංගය ඊළඟට. මොකද්ද පස්සද්ධි කියලා කියන්නේ? සමත විදර්ශනා හොඳට වඩනකොට සිතේ චෛතසික වෙලත් සංසිඳීම ඇති වෙනවා. අන්න ඒ චිත්ත චෛතසික ධර්මයන්ගේ සංසිඳීම තමයි පස්සද්ධිය කියලා කියන්නේ. සමත විදර්ශනා වඩනකොට මේ පස්සද්ධි තමන්ට බලවත්ව දැනෙන්නේ. ඒ විදිහකට බෝධ්‍යාංග ධර්මයක් හැටියට පස්සද්ධි ඇති කර ගන්නවා. ඊළඟ සම්බෝධ්‍යාංගයේ සමාධිය. සමත විදර්ශනා දෙකෙන් සංසිඳීම ඇති කර ගන්නකොට හිත එකඟ වෙනවා, සමාහිත වෙනවා, උපචාර අර්පණා වශයෙන් සිත සමාහිත වෙනවා. ඊළඟට උපේකා සම්බෝධ්‍යාංගය. ඉතින් සමත විදර්ශනා දෙක වඩාගෙන යනකොට නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය වැටහීම වශයෙන් සමාධිය තුලින් චතුත්ථ ධානයෙන් බලවත් උපේක්ෂාවකටපත් වෙනවා. විදර්ශනාව තුලිනුත් නාම රූප ධර්මයන්ගේ යථා ස්වභාවය වටහා ගැනීම තුලින් උපේක්ෂාව ඇති කර ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට බෝධ්‍යාංග ධර්ම සම්පූර්ණ කර ගන්නට ඕන විද්‍යා විමුක්තියෙන් සාක්ෂාත් කර ගැනීම සඳහා. භාග්‍යවතුන් වහන්සේ වදාලා මේ බෝධ්‍යාංග ධර්මත් නිකන් ඇති වෙනවා නොවේ. මේ බෝධ්‍යාංග ධර්ම ඇති වෙන්නත් හේතුවක් කාරණයක් තියෙනවා. මොකක්ද බෝධ්‍යාංග ධර්ම ඇති වෙන්න හේතුව කාරණය? සතර සතිපට්ඨානය. අන්න සතර සතිපට්ඨානය හොඳට වඩන්න ඕන සප්ත බෝධ්‍යාංග වැඩෙන්නට නම්. සතර සතිපට්ඨානය කියලා කියන්නේ කායානුපස්සනා සතිපට්ඨානේ, වේදනානුපස්සනා සතිපට්ඨානේ, චිත්තානුපස්සනා සතිපට්ඨානේ, ධම්මානුපස්සනා සතිපට්ඨානේ වශයෙන් සිව්වැදෑරුම් වෙනවා. එතකොට මේ පින්වතුන්ලා නිතර ධර්මය අහන පින්වතුන් නිසා මේ සතර සතිපට්ඨානේට අයිති භාවනා ක්‍රම පිළිබඳව අහලා දන්නවනේ. කායනුපස්සනා සතිපට්ඨානේට අයිති භාවනා ක්‍රම කීයක්ද? කර්මස්ථාන වශයෙන් 14ක් තියෙනවා. ආනාපාන සති, ඉරියාපත, සම්පජඤ්ඤ, පිළිකුල් භාවනාව, ධාතු මනසිකාරය, නවසීවතීකේ කොටස් 9ක් තියෙනවා. ඒ 9යි මුල් 5යි 14යි. ඊළඟට වේදනා සම්වර්ෂණය කිරීම වශයෙන් වේදනානුපස්සනාව, ඇති වෙන සිතානුවණින් දැකීම වශයෙන් චිත්තානුපස්සනාවත් පුරුදු පුහුණු කරන්න පුළුවන්. එතන වෙන්වෝ කර්මස්ථාන දෙකක් ලැබෙනවා. මුල් 14ත් එක්ක 16යි. ධම්මානුපස්සනා සතිපට්ඨානයේ කොටස් 5ක් තියෙනවා. නීවරණ පර්වය, ළඟට ස්කන්ධ පර්වය, ආයතන පර්වය, බෝධ්‍යාංග පර්වය හා ආර්ය සත්‍ය පර්වය වශයෙන් එතන 5යි, මුල් 16ත් එක්ක 21යි. ඔන්න ඔය සතිපට්ඨාන 4 මනාකොට පුරුදු පුහුණු කරන්නට ඕන. දැන් බලන්න ඕන තම තමන් තුළ මේ ධර්මතා තියෙනවද කියලා. සතර සතිපට්ඨානයේ වැඩෙන්නට නම් හේතුවක් තියෙනවා. නිකම් සතර සතිපට්ඨානයේ වැඩිනවා නෙවෙයි. භාග්‍යවතුන් වහන්සේ වදාලා සතර සතිපට්ඨානයේ වැඩෙන්නට හේතුව නම් ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ කිරීම. කාය සුචරිත, වාග් සුචරිත, මනෝ සුචරිත. මොනවද කාය සුචරිත කියලා කියන්නේ? ප්‍රාණඝාත, සොරකම්, කාමයන්හි වර්ධවා හැසිරීම කියන දුෂ්චරිත වලින් වැළකීම. කාය දුෂ්චරිත වලින් වැළකීම. බොරු කීම්, කේලාම් කීම්, පෞරුෂ වචන, හිස් වචන කතා කිරීමෙන් වැළකීම වාග් සුචරිතයයි. එතකොට කාය වාග් සුචරිතේ සම්පූර්ණ වෙනවා පිරිසිදුව ශීලිය ආරක්ෂා කිරීමෙන්. ඊළඟට අන්සතු දෙයට දැඩි ලෝභය ඇති කර ගැනීම, වෛරය ඇති කර ගැනීම, මිත්‍යා දෘෂ්ටි නැති කර ගැනීම කියන මේ මනෝ දුෂ්චරිත වලිනුත් වලකින්නට ඕන. මනෝ දුෂ්චරිත දුරු කරලා අන්සතු දෙය කෙරෙහි ලෝභය ඇති කර නොගැනීම වශයෙන් අනවිද්‍යාව ඇති කර ගන්නට ඕන. වෛරය වෙනුවට මෛත්‍රිය ඇති කර ගන්නට ඕන. මිත්‍යා දෘෂ්ටිය වෙනුවට සම්‍යක් දෘෂ්ටි ඇති කර ගන්නට ඕන. ඔන්න ඔය විදිහට මනෝ සුචරිතත් සම්පූර්ණ කර ගන්න ඕන. දැන් ඔන්න පිළිවෙල මතක තියාගන්න. විද්‍යා විමුක්තියෙන් සාක්ෂාත් කරන්නට මොකක්ද අවශ්‍ය වෙන්නේ? සප්ත බෝධ්‍යාංග සම්පූර්ණ කිරීම. සත්ත බෝධ්‍යාංග සම්පූර්ණ වෙන්න නම් සතර සතිපට්ඨානෙ පිරෙන්න ඕන. සතර සතිපට්ඨානෙ පිරෙන්න නම් ත්‍රිවිධ සුචරිත තමන් තුල තියෙන්න ඕන. දැන් මේ හැම එකක්ම අඩු නැතුව තියෙනවාද කියලා මේ පින්වතුන් ආවර්ජණය කරලා බලන්නට ඕන. ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වෙන්නත් හේතුවක් තියෙනවා. කාය වාග් මනෝ සුචරිත සම්පූර්ණ වෙන්න හේතුව මොකක්ද? ඉන්ද්‍රිය සංවරය ඇති කර ගැනීම. ඔන්න මතක තියාගන්න පිළිවෙල. ඉන්ද්‍රිය සංවරය තමයි ත්‍රිවිධ සුචරිත සම්පූර්ණ වීම සඳහා හේතුව ප්‍රත්‍ය වෙන්නේ. ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන ආයතනයන්ට ඉන්ද්‍රිය වලට අරමුණු යොමු වෙනකොට ඒ නිසා හිත අපිරිසිදු වෙන්න නොදී හිත රැක ගන්නවා. ඒ තුළින් ඉන්ද්‍රිය සංවරය පිහිටුවා ගන්නවා. මේ ඉන්ද්‍රිය සංවරයත් නිකන් ඇති වෙනවා නෙවෙයි. ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්නත් හේතුවක් තියෙනවා. මොකද ඉන්ද්‍රිය සංවරය ඇති වෙන්න හේතුව සති සම්පජාඤ්ඤ දෙක. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න හේතුව මොකද්ද? සති සම්පජාඤ්ඤ. සතිය කියලා කියන්නේ අකුසල ධර්ම වලට හිත වැටෙන නොදී කුසල ධර්මයන් තුළ හිත පවත්වා ගැනීම. සම්පජාඤ්ඤය කියලා කියන්නේ අවබෝධයෙන් යුක්ත වෙනවා. සති සම්පජාඤ්ඤයෙන් යුක්ත වෙන්න ඕන ඉන්ද්‍රිය සංවරය පිහිටුවා ගන්නට නම්. සති සම්පජාඤ්ඤය නිකන් ඇති වෙන්නේ නැහැ. සති සම්පජාඤ්ඤය ඇති වෙන්නත් හේතුවක් තියෙනවා. සති සම්පජාඤ්ඤය ඇති වෙන්න හේතුව මොකක්ද? යෝනිසෝ මනසිකාරය. මොකද්ද යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ? යෝනිසෝ මනසිකාරය කියන්නේ නුවණින් සැලකීමට. යෝනිසෝ කියනවා නුවණින් සැලකීමට. මනසිකාරය කියනවා මෙනෙහි කිරීම. කොහොමද නුවණින් මෙනෙහි කරන්නේ? ඔව්, අනිත්‍යදී අනිත්‍ය හැටියට නුවණින් මෙනෙහි කරනවා. දුක්ඛෝදේ දුක හැටියට නුවණින් මෙනෙහි කරනවා. ඊළඟට අනාත්මෝදේ අනාත්ම හැටියටම නුවණින් මෙනෙහි කරනවා. සාමාන්‍යයෙන් මේ පොහොඳුන් ජනයා අර සරුව පිටතර ජීවිතනේ ගත කරන්නේ නේද? අනිත්‍ය දේවල් නිත්‍ය හැටියට හංගිමින්, දුක සැප හැටියට හංගිමින්, අනාත්ම දේ ආත්මයි කියලා හිතාගෙන එහෙමනේ ලෑස්ති වෙන්නේ නේ. දැන් අද මේ පින්ද පිරිස බණහන අතර වාරේ, දැන් හෙට ජනවාරි පළවෙනිදා අවුරුද්ද සැමරීම සඳහා තවත් බොහෝ දෙනෙක් නැටුම් ගැයුම් සම්දර්ශන උත්සව සාද ඊළඟට මත්පැන් මේවා ඔක්කොම ලං කරගෙන ලෑස්ති වෙලා ඇති කියලා වෙනකම් නේද? ඉතින් මොකද්ද එතකොට එතන තියෙන යෝනිසෝ මනසිකාරය? නෑ, අයෝනිසෝ මනසිකාරය. ඒ අය අනිත්‍යදේ නිත්‍යයි කියලා, දුක සැපයි කියලා, අනාත්මදේ තමන්ගේ නොවනදේ ආත්මයි කියලා වරදවා හිතාගෙන ඉන්නවා. ඉතින් දැන් බලන්න ඒ අයෝනිසෝ මනසිකාරය ඇති වෙච්චාම සති සම්පජඤ්ඤ ලැබෙනවාද? ඉන්ද්‍රිය සංවරය ලැබෙනවාද? නෑ, ඒ ඔක්කොම නැතුව යනවා. එතකොට ඒ ඔක්කොම හේතු වෙන්නේ කුමක් සඳහාද? අයෝනිසෝ මානසිකාරයේ මුල් වුණොත් අවිද්‍යාවයි තණ්හාවයි වැඩෙන්නේ. යෝනිසෝ මානසිකාරයේ මුල් වුණොත් ඒක පිළිවෙලින් පිළිවෙලින් යනවා විද්‍යා විමුක්තියෙන් දක්වා. එතකොට යෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ ඇති සැටියෙන්ම නුවණින් සැලකීමට. මේ යෝනිසෝ මානසිකාරයත් නිකන් ඇති වෙන දෙයක් නෙමෙයි. හේතුවක් නිසා යෝනිසෝ මානසිකාරය ඇති වෙන්නේ. යෝනිසෝ මනසිකාරය ඇති වෙන්න හේතුව මොකක්ද? ශ්‍රද්ධාව. අන්න තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව චිත්ත ප්‍රසාදයේ තියෙන කෙනෙක් තමයි නුවණින් සැලකීමේ යෙදෙන්නේ. ශ්‍රද්ධාව නැති කෙනෙක් නුවණින් සැලකීමේ යෙදෙන්නේ නැහැ. ශ්‍රද්ධාව නැති කෙනෙක් කල්පනා කරන්නේ මේ උපන්න මේ ජීවිතේ හොඳට කාලා දීලා සන්තෝෂ වෙලා විනෝද වෙලා පස්කම්සුව විඳිමින් කාලය ගත කරන්න ඕන ජීවත් වෙන්න ඕන කියලා. නේද? කාලා දීලා හොඳට ඉඳලා මැරිලා යන්න ඕන කියලා එහෙම තමයි කල්පනා කරන්නේ. මරණින් පස්සේ වෙන දෙයක් ඊට පස්සේනේ වෙන්නේ කියලා ඒ විදිහට හිතන අය වැඩි නේ. මම හිතන කොළඹ නගරයේ වැඩිපුර දෙනෙක් හිතන්නේ ඒ ක්‍රමයට තමයි. මේ ස්වභාව පිරිසක් තමයි කල්පනා කරන්නේ මේ භවයෙන් භවයට උපත ලැබීම දුක, මේ ජරා මරණ අවසන් කරලා දුකින් නිදහස් වෙන්න ඕන කියලා කල්පනා කරන්නේ අතලොස්සා. එහෙම කල්පනා කරන්නේ ඇයි? තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තියෙන නිසා. අන්න තුනුරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තිබෙන නිසා, තුනුරුවන් කෙරෙහි චිත්ත ප්‍රසාදයේ විශ්වාසයේ තියෙන නිසා නුවණින් සැලකීමේ යෙදෙනවා. සසර දුකක් හැටියට දකිනවා, සැපක් හැටියට දකින්නේ. අනේ නිසා තමයි අපි මතක් කළේ ශිල්වියා මෑණියන් ධර්මය අහලා හොඳට ධර්මයේ දැනගෙන ශ්‍රද්ධාව ඇති කරගත්තු නිසා කල්පනා කළා සක්විති රජ සැපුවත් ලෝක රාජ්‍යේවත් දෙව් සැපුවත් මේ එකක්වත් නෙමෙයි අවශ්‍ය. මේ බුද්ධ ශාසනය තුළ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරලා සෝතාපට්ටි ඵලයට වහාපත් වෙන්න ඕන කියලා කල්පනා කළා. ඒ මොකද්ද? යෝනිසෝ මනසිකාරය. ඉතින් ඒ යෝනිසෝ මානසිකාරය නිසා සිල්වියා මෑණියන් පුළුවන් හැටියට සති සම්පජාඤ්ඤ පුරුදු කරනවා. ඒ සති සම්පජාඤ්ඤය නිසා ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නවා. ඉන්ද්‍රිය සංවරය නිසා තුන් සුචරිත සම්පූර්ණ වෙනවා. ඒ තුන් සුචරිත සම්පූර්ණ වීම සතර සතිපට්ඨානය වැඩීම සඳහා හේතුවක් වෙනවා. ඒ සතර සතිපට්ඨානයේ සප්ත බෝධ්‍යාංග වැඩෙන්න හේතුවක් වෙනවා. ඊළඟට භාගිතුන් වහන්සේලා දාලා ශ්‍රද්ධාවත් නිකන් ඇති වෙන්නේ නැහැ. ශ්‍රද්ධාව ඇති වෙන්නත් හේතුවක් තියෙනවා. මොකද්ද ශ්‍රද්ධාව ඇති වෙන්න හේතුව? අන්න හරි. ධර්මයේ ඇසීම, සද්ධර්මශ්‍රවණය. සද්ධර්මශ්‍රවණය නිසා තමයි ශ්‍රද්ධාව ඇති වෙන්නේ. දැන් බලන්න අපි හැම දිනාටම තුනුරුවන් කෙරෙහි මේ විදිහේ යම් ශ්‍රද්ධාවක් ඇති වුණා නම් ඇති වුණේ ධර්මය අහපු නිසායි නේ. එතකොට සද්ධර්මශ්‍රවණය තමයි ශ්‍රද්ධාව ඇති වෙන්න හේතුව. සද්ධර්මශ්‍රවණයත් නිකම්ම ඇති වෙනවා නෙවෙයි. සද්ධර්මශ්‍රවණය ඇති වෙන්නත් හේතුවක් කාරණයක් තියෙනවා. මොකක්ද සද්ධර්මය සද්ධර්මශ්‍රවණය ලැබෙන්න හේතුව කාරණේ? කල්යාණ මිත්‍ර ඇසුර, සත්පුරුෂ ඇසුර. ඉතින් මේ ශිල්පියා මෑණියන්ට මුලදීම මේ සත්පුරුෂ ඇසුර ලැබුණා. ශිල්පියා මෑණියන් බොහෝ කාලයක් අපවත් වී වදාළ ජේමන් ජාතික ඥානිමල් ස්වාමින් වහන්සේව බොහෝම සමීපව ඇසුර කළ අතිපූජනීය ඥානිමල් ස්වාමින් වහන්සේගේ ධර්ම ශිෂ්‍යාව. අතිපූජනීය ඥානිමල් ස්වාමින් වහන්සේගේ ඇසුර ලැබීම නිසා මම හිතනවා ශිල්පියා මෑණියන් බොහෝම හොඳ ශිල්වියත් සිල්වත් ජීවිතයක් ගත කළා. අපවත් වී වදාළ ඥානිමල් ස්වාමින් වහන්සේ බොහොම ශිල්වත්, පින්ඩපාතිකව, ආරණ්‍ය වාසීව, ප්‍රතිපත්ති බරව වාසය කරපු ස්වාමින් වහන්සේ නමක්. අපට මතකයි වරින් වර අප පොල්ගස්තු ආරණ්‍ය සේනාසනයේ වැඩම කරලා වරින් වරෙහි කාලය ගත කරනකොට ඒ ස්වාමින් වහන්සේ නිතර අනුශාසනා කරනවා පින්ඩපාතික වාසය කිරීම පිළිබඳව, ආරණ්‍යක ජීවිතය ගැන. ඉතින් අන්න ඒ විදිහට හරි ප්‍රතිපත්ති කාමී ස්වාමින් වහන්සේ නමක් තමයි අපවත් වී වදාළ ඥානවිමල ස්වාමින් වහන්සේ. අපි අහලා දන්න විදිහට ඥානවිමල ස්වාමින් වහන්සේව ඇසුරු කරමින් ශිල්පියා මෑණියන් කාලයක්ම පිටිපන වත්තේ දර්ශීල් සමාදන් වෙලා ඒ ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා ලැබමින් ධර්මයේ පුරුදු පුහුණු කළා, බණ භාවනා කළා. ඒ වගේම අතිපූජනීය නාවනි අරිදම් ස්වාමින් වහන්සේවත් නිරන්තරයෙන්ම ඇසුරු කරමින් බොහෝ කාලයක් තිස්සේම ධර්මාවාද උපදේශ ලබා ගන්නා කෙනෙක් තමයි ශිල්පියා මෑණියන්. ඉතින් අතිපූජනීය නාවනි අරිදම් ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ඇසුර ලැබමින් ඒ අනුව ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි යෙදෙන අතර වාරේ ඉතා වටිනා ධර්මමය පුණ්‍ය කර්මයක් ශිල්පියා මෑණියන් විසින් සිද්ධ කළා, දැනටත් සිද්ධ කරගෙන යනවා. ඒ තමයි බොහොම වටිනා ධර්ම ග්‍රන්ථ කිහිපයක් සිංහලට පරිවර්තනය කරලා තිබෙනවා. බුරුම රටේ වැඩ ඉන්න ඉතාම සුප්‍රකට භාවනා කර්මස්ථානාචාර්යයන් වහන්සේ නමක් වන අතිපූජනීය පාවුස්සයාඩෝ ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ වටිනා ධර්ම ග්‍රන්ථ දෙකක් සිංහලට පරිවර්තනය කරලා තියෙනවා. ලයිට් ඔෆ් විස්ඩම් කියන පොත, ප්‍රඥාවේ ආලෝකයේ හැටියටත්, නොයින් ඇන් ෂීන් කියන ධර්ම ග්‍රන්ථය දැනුම සහ දැකීම් වශයෙන් පරිවර්තනය වෙලා තියෙනවා. බොහොම වටිනා ධර්මමය සේවාවක් නැත්තම් ධර්ම දානයක් හැටියට සඳහන් කරන්න පුළුවන්. මටත් මතකයි වර්ෂ කීපයකට පෙර අපි කොළඹ වැඩ ඉන්න කාලේ ශිල්පියා මෑණියන් මේ ධර්ම ග්‍රන්ථ දෙක පරිවර්තනය කරලා අවසන් වුණයින් පස්සේ අපටත් පිටපත් දෙකක් පූජා කළා. කොළඹ ඉන්න කාලේ අපට මේ ධර්ම ග්‍රන්ථ දෙක කියවන්නට, පරිශීලනය කරන්නට තරම් විවේකයක් ලැබුණ නැහැ. අපේ රංජිත් ඇතුළත් මුදලී මහත්මාත්, නීත ඇතුළත් මුදලී මාතාවගේ ආරාධනාවෙන් උගල්ගොඩ යෝගාශ්‍රමයට වැඩම කරලා විවේකයෙන් වැඩි ඉන්නකොට අන්න ශිල්පියා මෑණියන්ගේ ධර්ම ග්‍රන්ථ දෙක කියවීමේ විවේකය මට ලැබුණා. අන්න ඒ අවස්ථාවේදී මට අවබෝධ වුණා කොච්චර වටිනා ග්‍රන්ථ දෙකක්ද ශිල්පියා මෑණියන්ගේ අතින් පරිවර්තනය වෙලා තියෙන්නේ කියලා. අතිපූජනීය පාවුෂයාඩෝ ස්වාමින් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා කියන මේ ත්‍රිශික්ෂාවන් සත්‍විසුද්ධීන් සම්පූර්ණ වෙන ආකාරයට වඩා සම්පූර්ණ කරන්නේ කොහොමද කියලා බොහොම ගැඹුරට විස්තර කරනවා. හොඳ ගැඹුරු ධර්මඥානයක් තියෙන්නට ඕනේ ධර්ම ග්‍රන්ථ පරිවර්තනය කරන්න නම්. අනිත් එකේ පරිවර්තනය බොහොම නිවැරදි සේම එයින් ප්‍රයෝජන ගන්න කෙනෙකුට උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් වෙන විදිහට ශිල්පියා මෑණියන් අතින් මේ ධර්ම ග්‍රන්ථ පරිවර්තනය වෙලා තියෙනවා. මේ ධර්ම ග්‍රන්ථ වල වටිනාකම මටත් වැටහුණේ ආනාපාන සති භාවනාව පිළිබඳ ගැටලුවක් ඇති වෙච්ච අවස්ථාවේ. මට මේ ගැටලුව විසඳා ගන්න උපකාරී වුණේ ශිල්පියා මෑණියන්ගේ ප්‍රඥාවේ ආලෝකයේ පොතේ තිබිච්ච මේ ධර්ම විස්තරයයි. ඒකෙන් කල්පනා කළා මේ පාවුක්ෂාඩු ස්වාමීන් වහන්සේගේ වටිනාකම, ඒ වගේම ශිල්පියා මෑණියන් විසින්ම ධර්ම ග්‍රන්ථ පරිවර්තනය කිරීමේ වටිනාකම. මොකද මටත් මේ ධර්ම ගැටළු විසඳා ගන්න උපකාරී වුණේ මෑණියන් විසින් පරිත්‍යාග කරපු මේ ධර්ම ග්‍රන්ථ දෙකයි. ඒක නිසා මම මට මතක හැටියට දෙපාරක්ම මුල හිට අග දක්වා මේ ග්‍රන්ථ දෙක මම පරිශීලනය කරලා බොහොම සතුටක් ලැබුවා ධර්මයේ සිහි කිරීම වශයෙන්. ඉතින් අන්න ඒ කුසලය ශිල්පියා මෑණියන්ට ලැබෙනවා අර කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා. ශිල්පියා මෑණියන් ලබාගත් කුසල සම්පත්තිය ඉතින් තමන් ධර්මයේ අහලා දැනගත්තා විතරක් නොවේ, තමන් අහලා දැනගත් ධර්මයේ විදිහට අනික් අයටත් ලබා දීම වශයෙන් බොහොම උසස් කුසලයක් සිද්ධ කරගත්තා. ඒ වගේම දැනටත් අතිපූජනීය නාවිනී අරිදම් ස්වාමීන් වහන්සේගේ වටිනා ධර්ම ග්‍රන්ථයක් තියෙනවා සතර සතිපට්ඨාන භාවනා නමින්. අන්න ඒ ග්‍රන්ථයේ ධර්මකාණ්ඩ නැත්නම් භාවනා කොටස් පරිවර්තනය කරමින් සිටිනවා. ඉතින් අන්න ඒ විදිහට කල්යාණ මිත්‍ර ඇසුර නිසා සිල්වියා මෑණියන්ට තමන්ගේ ධර්මඥානය දියුණු කර ගැනීම සඳහා සද්ධර්මය අහන්න ලැබුණා. හොඳට පොතපත ත්‍රිපිටකයේ කියෙව්වා. ඒ වගේම සිල්වියා මෑණියන්ගෙන් ධර්මය ඉගෙන ගන්න මේ පින්වතුන් දන්නවා සිල්වියා මෑණියන්ට තිබෙන සූත්‍රඥානය පිළිබඳව. අපට මතක එක ධර්ම ලිපියක සඳහන් තිබුණා මෑණියන් සඳහන් කළා. මේ සූත්‍ර කියවනකොට මෑණියන්ට බුදුරජාණන් වහන්සේ ජීවමානව හරියට පේනවා වගේ කියලා. ඉතින් මම කල්පනා කළා බලන්න මේ සද්ධර්ම ශ්‍රවණිය නිසා මේ මෑණියන්ගේ සිතේ ශ්‍රද්ධාව දියුණු වෙලා තියෙන හැටි. සූත්‍ර දේශනා ගැන නුවණින් සලකනකොට හරියට බුදුරජාණන් වහන්සේ පේනවා වගේ කියලා. ඉතින් අන්න ඒක තමයි අපට අපි ඇති කරගතිය යුත්තේ. භාග්‍යතුන් වහන්සේ වදාලා වක්කලී ස්වාමීන් වහන්සේට යම් කිසි කෙනෙක් ධර්මයේ දකින්නවා නම් අන්නේ තැනැත්තා තමයි භාග්‍යතුන් වහන්සේව සැබෑ ලෙස දකින්නේ කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වම් පාවදාලා වර්ෂ 2500කුත් ගත වෙලා තියෙනවා. නමුත් සිල්වියා මෑණියන් බුදුරජාණන් වහන්සේව අදටත් දකින්නවා. කොහොමද? තමන්ම ඉගෙන කියාගත්තු ධර්මයේ තුන. ගන්න බලන්න අර සත්පුරුෂ ඇසුර නිසා සද්ධර්මස්ත්‍රවණිය ලැබුණා. සද්ධර්මස්ත්‍රවණිය නිසා දැන් ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒ ශ්‍රද්ධාව නිසා ඊළඟට යෝනිසෝ මනසිකාරය ඇති කර ගන්නවා. ලෙඩෑඳේ ඉඳගෙනක් කල්පනා කරනවා මේ අනිත්‍ය දේවල් අනිත්‍යයි, මේ ඇස් පෙනීම දුර්වල වෙලා යනවා. ඊළඟට කොයි වෙලාවක හරි මාරය දැන් අතින් අල්ලන්නේ ඉන්නේයි කිව්වේ එහා පැත්තට මැද ගන්නවා. ඒ නිසා මේ ජීවිතය අනිත්‍යයි අස්ථිරයි, මේක ගන්න දෙයක් ඇත්තේ නැහැ කියලා සිල්වියා මෑණියන් නුවණින් කල්පනා කරනවා. ඒ වගේම එසේ නුවණින් කල්පනා කරමින් සති සම්පජාඤ්ඤය ඇති කර ගන්නවා. සති සම්පජාඤ්ඤයේ පිහිටා ඉන්ද්‍රිය සංවරයත් ඇති කර ගන්නවා. ඊළඟට ඉන්ද්‍රිය සංවරයේ පිහිටා මොකක්ද ඇති කරගන්නේ? තුන් සුචරිත, කාය සුචරිත, වාග් සුචරිත, මනෝ සුචරිත දියුණු කරගන්නවා. තුන් සුචරිත සම්පූර්ණ කිරීම තුළින් සතර සතිපට්ඨානයත්, ඒ සතර සතිපට්ඨානයේ වැඩීම තුළින් සප්ත බෝධ්‍යාංගත්, සප්ත බෝධ්‍යාංග සම්පූර්ණ කිරීම තුළින් විද්‍යාවත් විමුක්තියත් සාක්ෂාත් කරගන්නට සුදුසු වන ප්‍රතිපදාවක සිල්වියා මෑණියන් සිටින බව අපට මේ සූත්‍ර දේශනාව අනුසාරයෙන්ම තේරුම් ගන්නට පුළුවන්. ඒක නිසා මෑණියන් සමහර වෙලාවට සඳහන් කළේ වෙනවා මේ සෝතාපති ඵලයට පත් වෙන්න බලාපොරොත්තු වුණාට ඒක සිද්ධ වෙයිද නැද්ද දන්නේ නැහැ කියලා. ඒක සිද්ධ වෙන්නේ වෙයිද නැද්ද දන්නේ නැහැ කියන එක අපිට තීරණය කරන්න පුළුවන් වෙන්නේ ප්‍රතිපදාව අනුව. ඉතින් ඒක නිසා අපිට කල්පනා කරනකොට පේනවා මේ ජීවිතයේ තව දුරටත් උත්සාහ කළොත් අන්තිම මොහොත දක්වාම සමහර වෙලාවට මෑණියන්ගේ අදහස් ඉෂ්ට සිද්ධ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් සෝතානුදත සූත්‍රයේ සඳහන් වන ආකාරයට අනතුරු ජීවිතයේ දෙවැනි ජීවිතයේ සුගතගාමි වෙලා ඒ දෙවැනි ජීවිතයේ ධර්මය අවබෝධ කරගන්නට මේ මෑණියන්ගේ ධර්මානුධර්ම ප්‍රතිපදාව ඒකාන්තයෙන්ම හේතු වන බව අපට විශ්වාසයි. ඒක නිසා අවුරුදු 90ක් සම්පූර්ණ වෙන අවස්ථාවෙහි මෑණියන්ට තමන්ගේ ජීවිතය ගැන ආපස්සට හැරිලා බලලා තමන් මේ සිද්ධ කරගත්තු සම්පූර්ණ කරගත්තු කුසල ගංගාව ගැන ආවර්ජනය කරලා ඒකාන්ත වශයෙන්ම සතුටු වෙන්න පුළුවන්. තමන්ගේ ජීවිතය හරියට ගුණ ගංගාවක් වගේ, ගුණ ජීවිතයක් වගේ මේ සියලු කුසල ධර්මයන්ගෙන් යුක්තව සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් බලන්න අපිට වර්ෂයක් ගැන ගත්තොත් මේ වර්ෂයේ ගිවිච්ච ආකාරය ගැන හිතලා සතුටු වෙන්න පුළුවන් කොච්චර වටිනවද නේද? ඒ වගේම මේ සිල්වියා මෑණියන් තමන්ගේ අවුරුදු 90 ගැන හිතලා මම හිතනවා බොහෝ වටිනා නිරාමිෂ ප්‍රීතියක් ඇති කර ගන්න පුළුවන්. ඒ අවුරුදු 90ටම බොහොම හොඳ සිල්වත් ජීවිතයක් ගත කළා, නිතර ධර්ම ශ්‍රවණය කළා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබුවා, දාන ශීල භාවනාදී දස පුණ්‍ය ක්‍රියාවන්ව සම්පූර්ණ කරගත්තා, දස කුසල කර්මපතයන්ව සම්පූර්ණ කරගත්තා. දැන් මම හිතනවා සිල්වියා මෑණියන්ට අඩුපාඩුවකට තියෙනවා නම් තියෙන්නේ මාර්ගඥාන හතරක්, ඵලඥාන හතරක්. ඒ නිසා අප සෑම දිනම සිද්ධ කර ගන්නා වූ පුණ්‍ය ශක්තිය සිල්වියා මෑණියන්ට අත්පත් වීමෙන් මරණ මංජකයේ දක්වාම තවදුරටත් බෝධිහාංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මම සම්පූර්ණ කර ගන්නට ලැබීමෙන් සිල්වියා මෑණියන්ට අඩුපාඩුව දැනට එකම අඩුපාඩු වශයෙන් තිබෙන මාර්ගඵල ඥානත් සම්පූර්ණ කරගෙන මේ බුදුසසුනේ ශ්‍රාවිකාවක් හැටියට අමෘත මහා නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගන්නට ලැබේවා ලැබේවා කියලා අපි කවුරුත් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම මෙතෙක් වේලා මේ සෑම දිනම බොහොම සාවධානව ධර්ම ශ්‍රවණය කළා. අද දවසේ පමණක් නොව සිල්වියා මෑණියන් විසින් තමන්ගේ ජීවිත කාලයේ පුරාවටම රැස් කරගත්තා වූ ශීල පුණ්‍ය ධර්මයන් සිල්වියා මෑණියන්ට මේ ධර්ම මාර්ගයේ යෑම සඳහා ආධාර උපකාර වෙච්ච සියලුම කල්යාණ මිත්‍රයන් වහන්සේලාට අත්පත් වේවා. විශේෂයෙන්ම අපවත් වී වදාළ ජේමන් ජාතික ඥාන විමල ස්වාමින් වහන්සේ ප්‍රධාන, අපවත් වී වදාළ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලා සෑම දිනාටම අත්පත් වේවා. ඒ උතුම් ස්වාමින් වහන්සේලා ප්‍රාර්ථනීය බෝධියකින් අජරාමර සංඛ්‍යාත උතුම් නිවනින් සැනසීම සඳහා මේ පුණ්‍ය නාදය ගුරු පඬුරක් වේවා කියලා කවුරුත් සාදුකාරයක් දෙමින් ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ශ්‍රී කල්යාණ යෝගාසන සංස්ථාධිපති ත්‍රිපිටක ධරාචාර්ය අතිපූජනීය මහා කම්මට්ටානාචාර්ය නාවනි අරිදම් ස්වාමින්ද්‍රයන් වහන්සේ නිරන්තරයෙන්ම ශිල්වියා මෑණියන්ට ආශිර්වාද කරනවා, අනුග්‍රහ කරනවා. එවගේම ශිල්වියා මෑණියුනොත් බොහොම භක්තිමත්ව කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් හැටියට බොහොම ගෞරවයෙන් ඇසුරු කරන ස්වාමින් වහන්සේ නමක්. ඒ නිසා අතිපූජනීය නාවනි අරිදම් ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ශිල්වියා මෑණියන් ඇසුරු කරන්නා වූ සියලුම කල්යාණ මිත්‍රයන් වහන්සේලාටත් මේ පුණ්‍යනාදය ඇසේවා පිණේවා. ඒ උතුම් වූ ස්වාමින් වහන්සේලා සෑම දෙනාටමත් විංසත් සතවර්ෂාධික කාලයක් ආයුරාරෝග්‍ය ශ්‍රී සම්පත් වර්ධනය කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසීම සඳහා මේ කුසල සම්පත්තියේ හේතු වාසනා වේවා කියලා සාදුකාරයක් පවත්වමු. සිද්ධ කරගත්තා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් ප්‍රථම කොට ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සමස්ත දිව්‍ය රාජ සමූහයා විසින් ද අනුමෝදන් වනු ලබත්වා, පින් අනුමෝදන් වන්නා වූ දෙවිවරු උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං. එවගේම ශිල්වියා මෑණියන් නමින් ජන්මාන්තරගත වූ දයාබර මෑණියන් වහන්සේ, පියාණන් වහන්සේ ප්‍රධාන කොට ඇති සියලුම ඥාති හිත මිත්‍රාදී ගුරුවරු බඳු සෑම දෙනාටම මේ පින් පෙත්පත් වීමෙන් ඥාතිින්ද සුඛී සුවපත් භාවයට පත්වෙත්වා, සංසාර දුකින් අත මිදී උතුම් නිවනින් සැනසෙත්වා යන අදහසින් පින් අනුමෝදන් කරමු. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. අප සෑම දෙනා විසින්ම සිද්ධ කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය ධර්මයන්ගේ අනුභව බලෙන්, තුනුරුවන්ගේ අනන්ත ගුණානුභව බලෙන් ශිල්වියා මෑණියන්ට විශේෂයෙන්ම තව තවත් ආයුරාරෝග්‍ය ශ්‍රී සම්පත් වර්ධනය වේවා, තව තවත් ධර්මාඥාන භාවනාඥාන සුවසේම දියුණු කරගෙන තිබෙන්නා වූ යම් ශාරීරික අපහසුතා තියෙනවා නම් ඒවා දුරු වෙලා තව තවත් කායික මානසික සුවපත් භාවය ලැබී මේ ජීවිතයේ මරණ මංචකයේ දක්වාම බෝධිපාක්ෂික ධර්ම වඩා වර්ධනය කරගෙන මෙලෝ සැපතත් උදා කරගෙන පරලෝ සැපතත් උදා කරගෙන උතුම් වූ නිවාන ශාන්තිය උපමාව සාක්ෂාත් කර ගැනීම සඳහා මේ කුසලයේ හේතු වාසනා වේවා. මේ පින්වත් සෑම දෙනාටම මෙලොව සැනසීම සඳහාත් පරලොව සුගතිය සඳහාත් සංසාර දුකින් අත මිදී ලබන අජරාමර සංඛ්‍යාත උතුම් නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා මේ උතුම් වූ කුසල ධර්මයේ ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ බුද්ධානුභාවේන සදා සත්‍ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ ධම්මානුභාවේන සදා සත්‍ති භවන්තු තේ. භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා. සබ්බ සංඝානුභාවේන අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං. ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. සෝපත්ති වානි දුක්ඛී හෝ සුඛී හෝ සාදු අනුමෝදාමි, සාදු අනුමෝදිතබ්බං. කවාමි සුඛී හෝතු සම්බ දුක්ඛා පමුජ්ජතු. සුවපත් වේවා, යහපතක් සාන්තියක් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, සුවපත් වේවා, යහපතක් සාන්තියක් වේවා. කවුරුත් සාදුකාරයක් පවත්වන්න. දැන් මේ පින්වතුන් ධර්ම ගෞරවයෙන් යුක්තව ධර්ම පරිස්කාර පූජා කරන්ට යෙදුණා. ධර්ම පරිස්කාර පූජා කිරීමෙන් ජයන්ත කරගත්තා වූ පුණ්‍ය ධර්මයන් මේ සෑම දිනාටම උතුම් නිවනින් සැනසීම සඳහාම හේතු වාසනා වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම පුණ්‍යශ්‍රී උපාසක මහත්මා විසින් සිල්වියා මෑණියන්ට පින් පිණිස නැත්නම් සිල්වියා මෑණියගේ අතින් මේ ධර්ම දානමය කුසලයේ සිද්ධ කිරීම සඳහා අතිපූජනීය නාවිනි හරිදම් ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා සීඩී තැටි ලබා දෙන්න බලාපොරොත්තු වෙනා ධර්ම දානයක් හැටියට සීමා සහිත තැටි සංඛ්‍යාවක් තමයි දැන් මේ වෙලාවේ තිබෙන්නේ. නිසා කැමති පින්වතුන් ඉදිරිපත් වෙලා සිල්වියා මෑණියන්ගේ අතින්ම ලබා ගන්නා හැටියට කරුණාවෙන් මතක් කරනවා. සැමට තෙරුවන් සරණයි.